අපිට මොනවද කතා කරන්න දැනගන්න තියෙනවා? ඒවට උත්තර හම්බුනේ නැද්ද? ආන්න බලන්න මේ මාත්‍යම.
අනුශය ධර්ම හා නීවරණ නැති කිරීම පිළිබඳව පහදා
දෙන්න. ඒ මතක් කළා. නීවරණ ධර්ම කියලා කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්ද දුක කුචිකිච්ඡා. එතකොට නීවරණ ධර්ම නැති කරන්න තමයි සමතකමට තියෙන්නේ. ඒකට කමටහන් 40ක් වෙන්නනවා. ඒ සමතකමට අහන්නක හිත තබාගෙන හොඳට ඒ චිත්ත සමතය ඇති වෙන විදිහට කටයුතු කරනකොට හිත සමාධි වෙනවා කියලා කියන නීවරණ ධර්ම පහම ඇති වෙනවා. ඔය නීවරණ වලත් පිළිවෙලක් තියෙනවා. තදංග විස්කම්බන සමුච්ඡේද කියන ක්‍රමයකට නීවරණ ධර්ම නැති වෙන්නේ. එතකොට මේ වගේ බණ තහන් අහන වෙලාවට නීවරණ ධර්ම නැති වෙනවා. ඒ අවස්ථාවට එතකොට තදංග වශයෙන් ආපෝ ඉදේ නැගිටිනකොටම ආවරණ ධර්මය මනසට එනවා. ඊට පස්සේ ඔය ධ්‍යාන මට්ටමට සමාධි මට්ටම ඇති වෙනකොට නීවරණ විස්කම්බනය වෙනවා. කාලයකට සමහරට කල්ප ගණනකට ලෝකෝත්තර මාර්ග දර්ශනයේ නීවරණ ධර්මයන් මතු නූපදින විදිහටම නැති වෙනවා. ඉතින් මෙතනදී තදංග වශයෙන් නීවරණ යටපත් කර ගැනීම උපකාරයි. විස්කම්බන වශයෙන් කාලයකට යටපත් කිරීම. කාලයකට නීවරණ ධර්ම යටපත් කරගෙන තමයි මතු නූපදින විදිහේ නීවරණ ධර්ම නැති කරන්න පුළුවන් විදිහට මාර්ගය යොදා ගන්න වෙන්නේ. එතකොට සමතකමට හනකට හිත තියලා ඒ අවස්ථාවට වඩනකොට ඉස්සෙල්ලා තදංග වශයෙන් ටික ටික නැති වෙනවා, ආය තිර නැති වෙන නැති වෙන. මෙහෙම කළා හිත වැඩෙනකොට පිහිටි දවස පුරාම එක විදිහට පිහිටි සමාධි මට්ටමක් එනවා. අන්න එදාට මේ නීවරණ ධර්ම කාලයකට හිටින්නේ. අන්න ඒ සමාධිය උදව් කරගෙන තමයි විදර්ශනා කරන්නේ. එතකොට නීවරණ ධර්ම ඇති වෙන්න තියෙන හේතුවම නැති වෙනවා. ඊට පස්සේ අනුශය කියලා කියන්නේ දැන් යම් කිසි කෙලෙසයක් අපි කියමු දැන් පටිඝානුශය කියන්නේ මේ වෙලාවේදී අපි කාටවත් තරහ නැහැ. නමුත් තරහව ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. හේතුව කියනකොට කොහෙවත් තියෙනවා කියන කරුණ දකින්න එපා. අවිද්‍යාව මතමයි පදනම් වෙලා තියෙන්නේ මේ අනුශය කියන එක. තරහව ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. ඒ වගේ මේ විදර්ශනා නුවණින් මාර්ගඵල මට්ටමට එනකොටයි අනුශය ධර්ම නැති වෙන්නේ. අනුශය ධර්ම හැම වෙලේම නැති කරන්න වෙන්නේ මාර්ගඵල මට්ටමේ සිට. එතන විදර්ශනා ඥාන සහ මාර්ග ඥාන වල ලක්ෂණය තමයි දැන් විදර්ශනා කරන කාලෙදී අපි කියමු දැන් ඉද්‍රියම් වස්තුවක් තියනවා කියලා රැවටිලා ඊට පස්සේ නෑ මෙතන තියෙන ඇත්ත මෙහෙමනේ කියලා හදන්න වෙන්නේ. නමුත් ඵලයේ මට්ටමේ තමයි නැත්නම් මාර්ග මට්ටමේ තමයි ඉදිරියෙන් රූපයක් තියෙනවා කියලා නොරැවටීම මෙහෙම පේනවා කියලා තියෙන වෙන්නේ මෙහෙම නේද කියලා හිත තියලා බලන්න පුළුවන් මට්ටම එක. අන්නේ ඒ මට්ටමට බලද්දි තමයි මේ අනුශය කියන එක නැති වෙන්නේ. ඒක තමයි අනුශය ධර්ම කියලා.
ශ්‍රවණාස
එදිනෙදා ජීවිතයේදී ඒක තමයි එදිනෙදා ජීවිතයේදී අර මම කිව්වේ තාම අපිට අර මේ දර්ශනයටම හිත තියලා ගන්න බෑ. පේන දේ අනිකක් පවතින දේ අනිකක් කියලා. ඒ වෙලාවේදී අපි උපායශීලී වෙන්න ඕනේ. අර අපි ඉස්සෙල්ලා මතක් කළා වගේ සීලයක පිළිටලා චිත්ත සමතේ ඇති වෙන්න නීවරණ ධර්ම දුර වෙන කමඨහනක නිතරම ඉන්න ඕනේ. දැනට ඒක තමයි අපිට තියෙන්නේ. එහෙම ඉඳිමින් කලින් කලට මේ දර්ශනය ටික ටික සිහිපත් කරන්න ඕනේ. කියන්නේ නිකම් මෙහෙම යනකොටත් වෙනද වගේම රැවටෙන්නේ නැතුව මේ ආයතන ටිකට උපන්න දෙයක්ම අපිටම හැදිලා පේනවා නේද කියන වගේ තැනක ඒ විදිහ නිතර නිතර බලන්න. හිටියත් ඇති හිටියත් නෙඹ වෙනවා. හැබැයි ඉතින් හැම කමටහනක්ම Tamanට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන ඒක දකින්න උපකාරවයි මේ කරන්නේ. මොකද හිත සමාධි වෙනකොට ආලෝක සංඥා එන්න පුළුවන්, කිසිම දෙයක් නොදෙනී යන්න පුළුවන්, හිත පාවෙනවා වගේ තේරෙන්න පුළුවන්. ඔය එකක්වත් බලාපොරොත්තු නෙමෙයි අපි මේකේ කළේ. අපිට ඕවා ලැබුණා කියලා තොඩකුත් නැහැ. දැන් මොනවා හරි ගතියක් හම්බුණා කියලා ඈ, එතකොට මේ රෑදව සමහරට හොම නෙමෙයි, රෑදවල් දෙකේම එක විදිහට එළඹ සිටින ආලෝක මට්ටම් වලට එනවා. ඉතින් මේ අපි ආලෝකයක් ගන්නව නෙමෙයි, අපිට හැම වෙලාවෙම හිතේ සමාධිය කිසිම වෙලාවක මිම්මක් කරගන්න එපා අධිකමට නුවණට. සමාධි පැත්තේ හිතේ අත්දැකීම වෙනම එකක්, නුවණින් දකින එක වෙනම එකක්. හිතට දැනෙන කිසිම අත්දැකීමක් විශේෂණයක් නෙමෙයි මේ අධිකම පැත්තට. ඒක සිහි කළ නුවණින්ම දැක්ක යුතු දර්ශනයක්මයි. ඒක තේරුණා. ඒ වගේ මොකද හිත සමාධි වෙනකොට බොහෝ අත්දැකීම් ලැබෙන්න පුළුවන්. මේ කයෙන් හොද්දට වෙනකොට මේ සිහියතු මේ කයෙන් බැහැරට යන්න පුළුවන් තත්ත්වයට එනවා. ඒකවත් විශේෂණයක් නෙමෙයි. ඒ සමාධිය හැකියාව. අපි නිකමට කියමු හොද්දවට හිත සමාධි කරුවාම මේ අවකාශ ධාතුවේ මෙහෙම අත තියලා පණ නැති කරුද්දී වැටෙන්නේ නැති මට්ටමට ගත්ත හැකි මේ ලහුතා රූපේ. එච්චරට. ඊට පස්සේ හැමදාම මෙහෙම නැහැ. මං කිව්වේ මේ ආධ්‍යාත්මික බාහිර ප්‍රේධිය තියෙන මේ නීවරණ චිත්තය තුළ හිත සමාධි වුණා. මේ අහසයි තමුණු එකක් වෙනවා. අපි හරියකට වතුරකට ගිහිල්ලා ඇස්සරලා බැලුවාම ඒ වගේ මේ අහස සම්පූර්ණ ප්‍රකට වෙන දවසක් තියෙනවා. එදාට මේ පේන අරමුණයි තමුණුයි කියලා වෙනම පේන්නේ එකම සිද්ධිය. අර මං කිව්වේ දැන් නාට්‍යයක් බලනකොට තියෙන්නේ ඒ වගේ. තමන් මේ ඉඳගෙන ඉන්න මට මේ අරමුණ පේනවා කියන මට්ටම නෑ හැමදාම. මේ නීවරණ චිත්තේ මේ නීවරණ සහගත මනස ලක්ෂණය මේ. එදාට මේ පැත්ත නියෝජනය වෙන්නේ නැතුව පේන දේම විතරයි ජීවිතය. ඇහෙන දේම විතරයි ජීවිතය. මේ මුකුත්ම දන්නේ නැහැ. තේරෙන්නවත් නැහැ, දන්නේවත් නැහැ. නෑ නෑ, තාම මේ ධ්‍යාන මට්ටමටවත් නැතුව මම මේ කියන්නේ. මේ මේ මට්ටම සාමාන්‍යයෙන් ගත්තාම ලෞකික උපචාර සමාධි වගේ මට්ටම්. මේ මේ අර්පණා කියන මට්ටමටවත් ඇවිල්ලා නැතුව මම මේ කියන්නේ. එතකොට මේ මට්ටමට ගත්තාම අවකාශයේ ප්‍රකට වෙලා නීවරණ ධර්ම දුරු වුණාම එතකොට මතුවෙන අභිභායතන කියලා. අභිභායතන කියන්නේ මං කියවර මේ හිත සමාධිය වෙනකොට මේ අහසේ ස්වර්ණෝද දුවරණ නොයෙක් නොයෙක් පාට රූප පේනවා. මේ ධ්‍යාන ඇහැට නොයෙක් නොයෙක් හැඩතලවල් පාට පාට රූප පේනවා. ඒ එකම රූපයක්වත් නිම්මක් නෙමෙයි. ඒවද අනිත්‍ය බලබල ජානාමි පස්සාමි කියලා ඒවත් මැඩ 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 ආයුතු. ඒ විදිහට ගිහාමයි ධ්‍යාන මට්ටම වලට උපදින්නේ. එතකොට ඔන්න ඒ මට්ටමට ආවහම තමයි අර්පණා කියන මට්ටම් ධ්‍යාන මට්ටම් ඒ මට්ටම් පාදම් කරගෙන විදර්ශනා කරන තමයි ආශ්‍රයක්ෂය වෙනවා කියන කාරණාව වෙන්නේ. ඒක මෙහා ඒ කියන්නේ සියලුම ආශ්‍රය අපි කිමු අනාගාමී හෝ රහත් වෙනවා කියන මට්ටම්. ඉතින් එතකන් ඒක මෙහාදී හිත සමාධි වෙන මට්ටමට සිහි කර කර සමාධි වඩන්න පුළුවන්. විශේෂයෙන් සම්මත විදර්ශනා යුගනද්දෝ යන්න ඕනේ. යුගනද්දෝ කියන්නේ දැන් අපි නිකමට කිමු කරන්න හැටි. දැන් ආනාපාන සති භාවනාව කියමුකෝ. සති නිමිත්තට හිත තියලා සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. උන හිත අහකට යන්න දෙන්නේ නැහැ කියලා ආස්වාස ප්‍රස්වාස කරමින් ඉන්නකොට නමුත් දන්නේ නැතුව අහකට යනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. ආයෙත් සිහියම අස්වාස ප්‍රස්වාස කරනවා. ආයෙත් අහකට යනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. කොහොම ටිකක් වැඩි වෙලාව සමත කමටහන වඩනවා. එතකොට ඉඳලා හිටලා විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියනකොට අපි ගෙදර සිහි වෙනවා කියන්නකෝ. ඒ ඉන්න අරමුණ දැන් මේ ආනාපාන සතිය අතහැරලා ගෙදර කියලා සිහි වෙන්නේ Tamanටමනේ. මේ මනෝ ස්පර්ශය නිසා නැත්නම් සිතින්ම අටගත අදහසක් නේ කියලා සිහි කරනවා. සිහි කෙරුවට හිත ඇතුලෙන් තියෙන නෑ වුණාට බැහැර තියෙනවනේ වගේ කියන හැඟීම තියෙනවා. දැන් අපි මේ gedara කියලා සිහි වෙන්නේ අපිටනේ කියලා හිතුවට හිතට තේරෙනවා නෑ ඉතින් gedara තියෙන හින්දනේ gedara කියලා සිහි වෙන්නේ. gedara තියෙනවනේ කියන හැඟීම වගේ එනවා. ඒ වෙලාවෙදිත් මෙහෙ බලන්නේ නෑ. ඒ වෙලාවෙදි බැහැරේ gedara තියෙනවා කියන හැඟීමට යනවා. ගෙදර තියෙනවා නෙමෙයි ඒද බලන්න ගියාම බාහිර ධාතුව තියෙන තැනක මේ ඇහිම් බලනකොට ආයතන වලට මේ සටහන නැවිලා නේද පේන්නේ හරියට මිරිඟුවේ ජලය පේනවා වගේ එතකොට තියෙන දැන් තියෙන ගේ පේනවා නෙමෙයි දැන් සිහි ගෙදර තියෙනවා කියලා සිහි වෙන එක මනෝයි බලන්න කියලා ගියාම තියෙන එක පේනවා නෙමෙයි තියෙනක පේනවා නෙමෙයි මේ ආයතන වලට හැදිලායි පේන්නේ කියලා බලනවා ආයත් බලලා ආයත් ඔය වගේ අරමුණු දෙකක් තුනක් බලනවා තාම ඒත් හැදෙන්නේ නැහැ තාම මෙහෙම බැලුවට තාම ඒ තියෙනවා කියන මට්ටමම හිතෙන්නේ ආයතනාපන සතිය වඩන දැන් ඔය වගේ අරමුණු දෙකක් තුනක් බලලා හිත දුවන කාලේ වැඩි නම් සමාධි පැත්තට දෙන කාලේ වැඩි ගන්නවා හිත දුවන වේගය අඩුයි හිතේ කමඨහනක තියෙනවා නම් අරමුණු විදර්ශනා කරන ගතිය වැඩි කරනවා වැඩි කළා ඔන්න ආපහු කමඨහන දෙකක් වඩලා ආයෙත් අම්මා දරුවෝ ගෙවල් ඔය වගේ එහෙම නැත්නම් මේ ටවුම තියෙනවා වගේ කියලා තේරෙනකොට සිහි කරනවා මොකද්ද මේ මනසටම තේරෙන්නේ මොකද හැම වෙලාවෙම හොඳට හඳුනා ගන්න ඕනේ දැන් අපි මෙහෙම S2 වහගත්තාම මේ වටපිටාවේ ආයේ ඉන්නවා මේ වටපිටාව තියෙනවා කියලා තේරෙන්නේ අපේ හිතට. ඕකට තමයි භවය කියලා කියන්නේ. මේ මෙහි ඉන්න දේවල් තියෙන දේවල් සිහි වෙනවා නෙමෙයි. මේ ඉන්න දේවල් තියෙන දේවල් සිහි වෙනවා හැම නෙමෙයි. අපි දැන් මේ ගෙදර තියෙනවා වගේ කියන හැඟීමෙන් ඉන්නවා. අපි කිව්ව කවුද දන්නේ දැන් මෙලකට සුලි සුලි ගකතේල ඔක්කොම කඩාගෙන ගිහලා වෙන්න පුළුවන්. නමුත් අපිට වෙනසක් තේරෙනවා. දැන් අපේ ලෝකේ තියෙනවා. නේද? එතකොට ඒ වටපිටාව ඇති බවට තේරෙනවා කියලා කියන්නේ මෙහි බාහිරයේ තියෙනව නෙමෙයි තියෙනවා 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 කියලා ගත්ත නිමිති. අපේම මනසේ ඔකට කියන්නේ චේතනා බහෝ චේතනාව. මොකද උතරින් තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. භවපච්චය ජාති කියලා කියන්නේ. භවය කියනකොට අපි හිතාගන්නේ මේ මෙහි තියෙන දෙයක් කියලා. අපි නිකමට කියමු දැන් අපේ කවුරු හරි ඥාතිවරයෙක් මරුණා කියලා කියමුකෝ. යාලි දැන් එයා මෙහෙ කොහෙවත් ඉන්නවද නැහැ මැරිලානේ හොඳයි අපි මරණාසන්න මොහොතේ ඒ යාළුවා සිහි වුණා සිහි වෙන්න බෑද පුළුවා සිහි වුණොත් ආදරේ තණ්හාව ඇති වෙන්න බෑද ඇති වුණොත් උපදින්න බෑද පුළුවා එතකොට භවපච්චය ජාතිය ඉපදී එතකොට භවය කොහෙද තිබිලා තියෙන්නේ මනසේ නේ මේ අපි හිතාගන්නේ භවය කියන්නේ මෙහෙ කොහෙවත් තියෙන එකක් කියලානේ බාහිර කියලානේ එතකොට ඒ මිම්මෙන් බලා ගන්න භවපච්චය ජාති කියන්නේ මේ ඔක්කොමත් එහෙමයි දැන් තියෙන්නේ නගරයක් තියෙනවා ගෙවල් තියෙනවා යාළු මිත්‍රයෝ ඉන්නවා කියලා දැන් මරණ ආසන්න මොහොතේනකොට ওই තියෙන විදිහටම එළබෙනවා අපිට ওই තියෙන එකකට තමයි අපි උපදින්නේ භවපච්චය ජාති මේ සමාධිගත මනසින් වෙන්නේ ජීවත් වෙද්දි මේ ඔක්කොම නිමිති අතාරිනවා අනිමිත්තයි කියලා කියන්නේ එතකොට ආය එකක් නැහැ භව නිරෝධෝ ජාති නිරෝධා එහෙම සිහි වෙන්න යමක් නැත්තම් එතකොට මේ විදිහට අපිට චිත්ත සමතය ඇති වෙනකොට ඇති වෙන විදිහට මාර්ගය මාර්ගයට සමති දර්ශන දෙක කරන්න ඕනේ. කරනකොට ওই ධානානු පිළිවෙල නීවරණ දුරු වෙලා එතකොට ওই අනිශ්‍ය ධර්ම දුරු වෙනවා.
මගේ අනුකම්පාව නැති වෙනවා කියලා. ඒක මම අල්ලගත්තා. ඒකත් මා ඒක ලෝභයක් කියලා. ඒක පිටින් හින්දා ඒක ඩිෆල්ට්. දැන් ඒක කොහොම
ආවේ? එතෙන්දී නෙමෙයි දැන් අපිට අනුකම්පාව හෝ ලෝභය හෝ ඇති වෙනකොට ඒක ඇත්ත වුණොත් තමයි ඒක අහු වුණා වෙන්නේ. අපි කියමු ලෝභය කියලා එනකොටම ලෝභය කියලා ඇති වෙච්ච එක අපිට අහු වෙනවනේ. එතකොට අපි මේ ලෝභය අනුව ගිහිල්ලා නැහැ. ద్వේෂය කියන අදහසක් ඇති වෙනකොටම ద్వේෂයේ බව හඳුනගත්තොත් අපි එතකොට ඒක ඇත්ත වෙලා නැහැ. කිසිම දෙයක් ඇත්ත වෙන්න බෑ. අපි කියමු gedara කියලා සිහි වෙනකොටම මට gedara පේනවා කියන්නේ ඒක ඇත්ත වෙලා. සිහි වෙනවත් එක්කම හඳුනා ගන්න ඕනේ මේක මේ සිතින්ම හටගත්තු ධර්මයක් නේද කියන එක. එතකොට ලෝභය, ද්වේෂය, එතකොට අනුකම්පාව වගේ දේවල් නිකම්ම එන්නේ අපිට එන්නේ ඒ හා බැඳුණු චිත්තජ රූප එක්ක. අපි කියමු දැන් ලෝභය කියන එක නිකම්ම එන්නේ අපිට එන්නේ එක්ක තවරුවේකට නැත්තම් gedarakata වස්තුවකට තව ඒක චිත්තජ රූපයක් එක්ක බැඳිලා ඉන්නේ අපිට. ඒ වෙලාවේදී ඒ ලෝභය අතහැරෙන්න වෙන්නේ ඒ චිත්තජ රූපය අනු අපි යන්නේ නැතුවයි.
දැන් චිත්තෝ
මේ මොකක්ද කියන්නේ? අර මේක විතරක් දැක්කම වගේ නෙමෙයි. නේ. කොහොමද? ඉතින් මෙතෙන්දී තව ටිකක් මුන්න විදිහ අධ්‍යක්ීමක් ඇති වුණා. ඒ හැම දෙයක්ම තමන්ගේ මනස තුළම ඉපදෙ නිරුද්ධ වෙන සිද්ධියක් හිතේ දකින්න හුරු වෙන්නේ. ඒ කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි අපිට ඒ හම්බ වෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා බාහිර තියෙන දෙයක් තමයි අපිට හම්බ වෙන්නේ කියලා. ඒ මේ හිතේ හැටි. අපි නිකවට කිව්වොත් කැඩුණා, කැඩිලා ගියා කියලා හරි. ගත්තොත් කැඩිලා ගියා කියපු එක ඇත්තක් වෙලා අපිට. එහෙමවත් ඇත්ත වෙන්න දෙන්න බෑ. මේ ඔක්කොම අපේම හිතේ තියෙන චිත්තජ රූප කියලා කියන හේතු බලන. ඒ විදිහට බලන්න. මම
මෙසේ පිට උපේක්ෂිත භාවයේ විතර සබා ගැනීම නිවන ධර්ම දුර්වල වීමෙන් දුර්වලාදයි දුවන්නේ විදර්ශනාවෙන්දයි.
දැන් හතරවෙනි ධ්‍යානයට යන්න ඕනේ නැහැ. ප්‍රථම ධ්‍යානය ලැබනවා නම් ලැබනකොටම නීවරණ ධර්ම දුරුයි. නීවරණ ධර්ම තියාගෙන ප්‍රථම ධ්‍යානය ලබන්න බැහැ. අංග පහක් අතහැරලා අංග පහකින් යුක්ත සමාධිය උපදවා ගන්න. මොකද්ද අංග පහ? කාමච්ඡන්ද ව්‍යාපාද තිනෙමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන අංග පහ අතහැරලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන අංග පහකින් යුක්ත ධ්‍යානය උපදවා ගන්න. එතකොට මේ අංග පහ අතහැරපු නිසාම මේ ධර්මතාව පහ ලැබුණේ. අයිත් මේක ලැබිච්ච කෙනෙක් නම් නීවරණ ධර්ම පහ දුරු කළ යුතුද කියලා අහන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක දුරු නොකළ දුරු නොකරන ක්‍රමයේ දන්නේ නැතුව ලැබුවේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක වඩලා චතුත්ථ ධානය ගැන තියෙනවා. අපි කියමු ප්‍රථම ධානය හරි මේ පහ අතහැරුණාම ලැබෙන්න ඕනේ. මේ පහ ලබාගෙන ඉන්න කෙනා අතහැරින්න ඕනේද අතහැරිය යුතුද කියලා අහන ප්‍රශ්නය ගැනයි මට තියෙන ප්‍රශ්නේ.
ඒකේ
ඔව් විතක්ක විචාර කියලා කිව්වේ. විතක්ක කියලා කිව්වේ කමඨහනම අරමුණු කරනවා. කමඨහනේම හැසිරෙනවා. දැන් හිත කොහාටවත් යන්නේ නැහැ. තමන් සිහි කරපු නිමිත්තම එක කමඨ නිමිත්තක් ගන්න. අපි කිව්ව සති නිමිත්ත තියාගන්නා සති නිමිත්තම සිහි කරනවා. සති නිමිත්තම හැසිරෙනවා. ඊට පස්සේ විතක්ක විචාර. ඒ සිද්ධියත් එක්ක දෙකයි. විතක්ක කියන්නේ අරමුණ සිහි කරනවා, විචාර කියන්නේ හැසිරෙනවා. ඒ කියන්නේ අපි කියමු දැන් මේ පැත්ත බලනවා, බලාගෙන ඉන්නවා. ඒ වගේ දෙයක් ගත්තොත්
හිත දෙකක් වෙනවා
කියන්නේ. ඔව් දෙකක්, ධර්මතා දෙකක්. දැන් මම බලාගෙන ඉන්න පුළුවන් කමක් නැන්නේ. බැලුවෝ බලපු ගම මාපහවොත් නම් බලාගෙන ඉන්නවා කියනකොට විචාරම. ඒ කියන්නේ අරමුණේ හිත පිරිමදින ගතිය, අරමුණේ හැසිරෙන ගතිය. එතකොට ඒකට කියන විචාර. එතකොට ඒ අරමුණම සිහි කළ ඒ අරමුණේම හැසිරෙන ගතියට කියනවා. ඒකෙන් කියනවා දැන් පිට යන්නේ. ඒ කමඨහන තුලමයි ඉන්නේ. කමඨහනම සිහි කළ කමඨහනම හැසිරෙනවා. ඒ වෙනකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ටිකක් අභ්‍යන්තරේ තියෙනවා. ප්‍රීතිය කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මැටි ටිකක් කෙනෙක් අනනවා නම් දියේ ඉසේස හොඳට අනනකොට හොඳට ඇනුනහම වතුරෙන් නොතෙමුණු තැනක් නැහැ මේ මැටි ගුලිය. ඒ වගේ ප්‍රථම ධ්‍යාන මට්ටමේදී ප්‍රීතිය සැපේ මේ කයේ නොතෙමුණු තැනක් නැහැ. මේ කයේ නොතෙමුණු තැන මේ හිතලා ගන්න ප්‍රීතියක් හිතේ නිකන් සතුටු ගතියක් ඇති වෙන එකක් එහෙම නෙමෙයි. මේ කයේ ප්‍රීතියෙන් සැපින් නොතෙමුණු තැනක් නැහැ කියනවා ප්‍රථම ධ්‍යාන මට්ටමේ. ඔන්න ඒ වගේ ඉතාම අධික, ඒ කියන්නේ එතන ප්‍රීතියයි සැපයයි කොච්චරද කියනවනම් ඉහළම කාම අරමුණේවත් ඇලෙන්නේ නැහැ. කාම අරමුණේ අපි ඇලෙන්නේ කොච්චර අනිත්‍යයි කිව්වත් ඊට වඩා ප්‍රණීත අත්දැකීමක් නැති නිසායි. අපි කියමු බොහෝම සැපසහගත අරමුණක් කාම භූමිය තියෙනවා නම් කොච්චර අපි මොනවා කතා කරුවත් හිත නැවත නැවත අරමුණු පැත්තට අදිනවනේ. මොකද වේදනා පච්චය තණ්හා. මේ තණ්හාව කියන එක හැම වෙලෙම වේදනාව මුල් කරගෙන තියෙනවා. යම් කිසි වෙලාවකදී කාම භූමියේ ඉහළම සැප ලැබෙනවයි කියන අරමුණට වඩා සිය දහස් ගුණයක සැපයක් දැනෙනවා කයට ප්‍රථම ධානයේදී. එතකොට මේ වගේ දෙයක් ලැබුණත් ගන්නේ නැති එයාට ඒක එක හංගන්නේකට චක්‍රවර්ති රජ කෙනෙකුයි හංගන්නේකුයි වගේ ප්‍රථම ධානලාභී සැපේ ඉන්න කෙනෙකුයි කාම් භූමියේ ඉහළම සැප විඳින අරමුණේ කෙනයි දෙක ගත්තහම එයා දුන්නත් මේ පැත්තට යන්නේ නැති මට්ටමක එච්චර ප්‍රීති සැපයක් ලැබෙනවා. ඔකට හොඳට කියවන්න දීඝනිකායේ තියෙනවා මේ සාමාන්‍ය ඵල සූත්‍රේ පොට්ටපාල සූත්‍ර ওই සූත්‍ර ටික බොහොම ලස්සනට විස්තර කරලා මේ ධ්‍යාන එතනදී පැවිද්දෙන් නැත්තම් මේ ඕනම කෙනෙක් නිවන් දකින්න තන ආරම්භයේ ඉඳලා සීලයේ ඉඳලා සමාධිය ඇති කරගෙන විදර්ශනා කරන සිද්ධ සම්පූර්ණ ත්‍රි ශික්ෂාවම පැහැදිලි කරලා විවරණය කරන තැන ওই සූත්‍රවල සාමාන්‍ය ඵල කියලා කියන්නේ ශ්‍රමණ ඵල සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන සතර මාර්ග ඵල ලබන්නේ කොහොමද කියන ප්‍රතිපදාව කියන්නේ ඒක හොඳට පෙන්වනවා. මේ ප්‍රීතිය හා සැපේ නොතිමුණු තැනක් නැහැ. එතකොට ප්‍රීති සුඛ ඒකම හිත නොඒක් නොඒක් අරමුණු සිහි කරන ගතිය නැහැ. ඒකක්ගත. ඔන්න ඔය ධර්මතාව පහ තියෙනවා. මොකද තමයි අංග පහකින් යුක්ත ධානය අතහැරලා අංග පහකින් යුක්ත සමාධිය වඩනවා කියන්නේ. එතකොට මේ සමාධියේ තියෙන කෙනා ප්‍රථම ධාන ලාභී කෙනා නීවරණ ධර්ම දුරු කරන්න ඕනද දුරු කළ යුතුද කියලා හේම ප්‍රශ්නේ මුසුදුසුයි. මොකද මේක ලැබෙන්නේ මේ ටික දුර වෙලයි. එහෙම එකක් නැහැ. තදංග ධානය කියලා කියනවා. තදංග කියනවා මේ අවස්ථාවට විතරක්. නමුත් නිෂ්කම්බන මට්ටම ධාන සමාපත්තියකට සමවදිනවා නම් ධ්‍යානයක තියෙනවා ධර්මතා පහක්. ඒ කියන්නේ ධ්‍යානයට සමවදින්න පුළුවන්, ඊට පස්සේ අදිෂ්ඨාන කරන්න පුළුවන්, උත්තහන ධ්‍යානෙ නැගිටින්න පුළුවන්, ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. මේ ධ්‍යානෙම නැගිටලා කටයුතු කරන්න පුළුවන්. එයාගේ ධ්‍යානෙ බින්දින්නේ ධ්‍යාන සංඥාව එහෙමමයි. අපි උදාහරණයක් හැටියට ගන්න. ඔගොල්ලෝ අහලා ඇති දෙව්දත් තිරුණහන්සේ චතුත්ථ ධ්‍යාන සංවැදිනවා. සංවැදිලා එර්ධි ප්‍රාතිහාර්ය එහෙම පාන මට්ටමට ගත්තා. ඊට පස්සේ අජාසත් කුමාරයා හම්බ වෙලා නයි පටලෝග නැගේ කුමාරයාව රවට්ටලා බුදුහාමුදුරු මරන්න කියලා කියනකොට ධ්‍යාන තිබුණේ නැද්ද? එතකොට ධ්‍යාන. ධ්‍යාන එහෙම පිළිල්ලද? ධ්‍යාන නැංගෙම තමයි ඔක්කොම. එහෙම ධ්‍යානය කියන එක හැම එකක්ම මේ අවස්ථාවට සමාදැදිලා ඉන්නකොට මු වෙනවා, අනිත් වෙලාවට නැති වෙනවා කියන තැනකින් නෑ. ධ්‍යානලාභයේ කෙනෙක් කලුරියකල කාම ලෝකේ උපදින්නවත් නෑ. කෙලින්ම බ්‍රහ්ම ලෝකේ අරූපාවචර කුසල්. ධ්‍යාන මට්ටමේ ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන පංචම කියලා ධ්‍යාන පහක් තියෙනවා. සිත් පෙන්නනවා 15. ප්‍රථම ධ්‍යාන කුසල ක්‍රියා විපාක. ප්‍රථම ධ්‍යාන කුසල ක්‍රියා විපාක ප්‍රථම ධ්‍යානතල භූමිය පෙන්වන මොකද්ද? බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරোহিত, මහා බ්‍රහ්ම. ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ. බ්‍රහ්ම පුරোহিত, බ්‍රහ්ම පාරිසජ්ජ, මහා බ්‍රහ්ම කියන්නේ ප්‍රථම ධ්‍යානයේ හීන ප්‍රණීත මධ්‍යමව. ප්‍රථම ධ්‍යානයේ හීන වඩපු කෙනා බ්‍රහ්ම පාරිසජ්ජ. ඊට පස්සේ මධ්‍යම වඩපු කෙනා බ්‍රහ්ම පුරোহিত. ප්‍රණීත වඩපු කෙනා මහා බ්‍රහ්ම. ඊටසේ ဒုတိය ධානය පරිත්තහබ අපමානාබ ආවසර පරිත්ත සුබ අපමා පරිත්තහබ අපමානාබ ආවසර ဒုတိය ධානයේ හීන වැඩුවාම පරිත්තහබ මධ්‍යම වැඩුවාම අපමානාබ ප්‍රණීත වැඩුවාම ආවසර ඊට පස්සේ තෘතිය ධානයේ පරිත්ත සුබ අපමාන සුබ සුබ කින්නක පරිත්ත වැඩුවාම අපමාන සුබ මධ්‍යම වැඩුවාම මේ පරි අපමාන සුබ ඊට පස්සේ ප්‍රණීත වැඩුවාම සුබ කින්නක ඊට පස්සේ වේයප්පල අවිහ අතපසුදත් සිසුදස්ස අකනිට එක ඉඳලා අරූපවතර ඔක්කොම චතුත්ථ ධානයේ ප්‍රභේද ඔක්කොම එතකොට කෙනෙක් ප්‍රථම ධානයේ ඉන්නවා නම් අන්තිම අඩු කෙනෙක් කලෝරිය කෙරුවොත් බ්‍රහ්ම පරිසජ්ජිය උපදිනවා මිස කාම භූමිය උපදින්නේ නැහැ. ප්‍රථම ධාන සිත් කියන්නේ කාමවචර සිත් නෙමෙයි. කාම භූමියේ ඉහළම සමාධිය තමයි උපචාර. උපචාර සමාධිය තියනවා කියන්නේ කාම භූමියේදී දැන් අපි කියමු නොපිරුහුණු ධානයෙන් කාලක්‍රියා කරනවා කියනකොට ඔය කියන විදිහේදී සමව වැඩිලා ඉන්න වෙලාවෙදීම මැරෙන්න ඕනේ නැගිටලා හිටියොත් බ්‍රහ්ම ලෝකේ යන්නේ නැහැ එහෙමද? දැන් අපි හිතාගින්නේ ධානයේ නොපිරිහුණු ධානයෙන් කාලක්‍රියා කරනවා කියනකොට ඔගොල්ලෝ දැන් හිතනවා නම් දැන් හිතාගින්නේ ඉඳගෙන දැන් නොපිරිහුණා දැන් ඔය කියනකොට නැගිට්ටා කියන්නේ පිරිහිලානේ. එතකොට බ්‍රහ්ම ලෝකේ යන්න එයා අර ඉඳගෙන මෙහෙමම ඉඳලා මරුණොත් තමයි බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් කියලා. එහෙම නැහැ. නොපිරුණු ධ්‍යාන කියන්නේ එහෙම නෙමෙයි. ඉඳගෙන හිටියත් නිදගෙන නිදාගෙන ඇවිදින මොන ඉරියව්වෙන් හිටියත් එයාගේ ධ්‍යාන සංඥාව විඳිලා නැත්තම් නොපිරුණු ධ්‍යානේ තමයි. දැරියලා කාම භූමී පංච විඥාන මට්ටම උපදුනොත් එක මොහොතකට හරි ධ්‍යානෙ විඳිනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන පංච විඥාන එකක් හරි උපදින මට්ටම වුණොත් තග්ගල අර්පණ විඳිනවා. එතකොට ඔය ඇති මේ කාරණා තියෙනවා ඉතින් තේරුම් කරගන්න ඕනේ. මේ ධ්‍යාන කියලා කියන්නේ කාම ලෝකෙට අයිති මට්ටමේ සිත් නෙමෙයි. ඒව රූපාවචර මට්ටමේ සිත්. නොපිහිරුණු ධ්‍යානෙන් කාලක්‍රියා කරනවා කියන්නේ ධ්‍යාන ඇතුළත ඇස් දෙක වහගෙන ඉඳගෙන මිනකොට මරනොත් විතරයි එහෙම නෙමෙයි. ධ්‍යාන එකයි උත්තාන අදිත්තාන සමාපජ්ජන ආවජ්ජන සමාපජ්ජන උත්තාන අදිත්තාන පච්චවෙක්කන කියලා ධර්මතා පහක් පෙන්වන්නේ. මේකට සමවදින්නත් ඕනේ, සමවැදිලා ඉන්න දක්ෂත් වෙන්න ඕනේ, ඒකෙන් නැගිටින්න පුළුවන් වෙන්නත් ඕනේ, නැගිටලා ඉන්න පුළුවන් වෙන්නත් ඕනේ, ඒක ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ওই කාරණා ටික ඔක්කොම ධ්‍යාන වශී භාවයේ තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ධ්‍යාන හොඳට සමවදින කෙනාට පිළිවෙලින් ඕනෙත් නැහැ. ඕන මොන දෙයක් නිරසනික සමවදින්න පුළුවන්. ඒ වගේ
අවශ්‍ය
කෙනෙකුට සක්කාය දිට්ඨි චිකිත්සා සීලබ්බ පරමාස තුන අයින් කරගන්න පුළුවන් නම් ධ්‍යාන වඩන්න අවශ්‍යතාවයක් නැහැ නේද? ඕනේ ධ්‍යාන වැඩෙනවා එයාගේ දර්ශනයට. ධ්‍යාන කියලා එතෙන්දී ලෞකික ධ්‍යාන වෙනම එකක්, ලෝකෝත්තර ධ්‍යාන වෙනම එකක්. ඒක දැන් ලෝකෝත්තර ධ්‍යාන කියලා වෙනම කොටසක් තියෙනවා. ලෝකෝත්තර ධ්‍යාන කියලා කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙනකොට ඒ සම්මා දිට්ඨියට අනුව ඉතුරු අංග 7ම උපදිනවා. ඒ හිතේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ ලක්ෂණ හේදෙනවා. ත්‍ය ධ්‍යාන මට්ටමේ ලක්ෂණ හේදෙනවා. ඒකෙදි ධ්‍යාන වලට සමවදින ක්‍රමයක් වෙනස්. අපි කියමු ලෞකික ධ්‍යානයක් ලබා ගන්න හැටි සහ ආර්ය ධ්‍යානයක් ලබා ගන්න එකට පාරවල් දෙකක් තියෙනවා. ක්‍රම දෙකක්. ලෞකික ධ්‍යාන ලබාගෙන පස්සේ විදර්ශනා කරන්න බැරි නෑ, පුළුවන්. විදර්ශනා නුවණ ඉදිරිපත් වෙන තත් මේකට ලෞකික ධ්‍යානමයි කියන්නේ. විදර්ශනා කියන්නේ නෑ. එතකොට ආර්ය ධ්‍යානයේදී මුලින්ම ආරම්භ විදම ආර්ය ධ්‍යානය කියලාමයි කියන්නේ. ලෝකෝත්තර ධ්‍යානයේදී. ඒකෙදී ගමම් මග ගැන මම කෙටියෙන් නිකන් කියන්නම්. ලෞකික ධ්‍යානයේ ලක්ෂණය තමයි අපි කියමු දැන් මෛත්‍රී භාවනාව ගන්න. තමන්ගේ ඉඳලා ඉදිරියට පිටිපස්සට නැත්නම් සතර දිසාවට සදිසාවන්ට මෙච්චිත පතුරලා ඒකම පරිකර්ම කරලා 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 උපචාර උපදවාගෙන ධ්‍යාන වලට සම්බන්ධින්න පුළුවන්. එතකොට ධාතු වශයෙන්, කසින වශයෙන් ඔය ඕනම දෙයක් එහෙම පුළුවන්. ඔය විදිහට සමත නිමිත්ත නැවත නැවත ආශේවනය කළ ධ්‍යාන මට්ටමටපත් වෙන එකට කියන ලෞකික ධ්‍යාන කියලා. ලෝකෝත්තර ධ්‍යානයේදී යම් දර්ශනයක් දැනගෙන ඒ දර්ශනයම නුවණින් බලනවා. හිත වඩවඩ මේ දර්ශනය බලනවා. මේ හිත වඩන එක උපකාරය මේ දර්ශනයට. මේ ඕකට කියන යෝනිසෝච මනසිකරම් කියලා. ඔහොම යෝනිසෝ මනසිකාරය කරනකොට කරනකොට මොකද වෙන්නේ? පාමොජ්ජං ජායති. ප්‍රමෝදිය ඇති වෙනවා. ප්‍රමුදිතස්ස ප්‍රීති ජායති. ප්‍රමෝදිය නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති මනස කායම් පස්සම්බුද. ප්‍රීති නිසා කාය සංසිඳෙනවා. පස්සද්ද කාය සුඛම් වේදිති. කාය සංසිඳීම නිසාම කාය සැපසහගත වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. හිත කය සැපසහගත කරලා හිත සමාධිය වෙන අන්න ප්‍රථම ධ්‍යානමට ඔන්න සමාධිය තියෙනවා. ඔය මේ සමාධිය ගත්තාම ලෝකෝත්තරයි. ඒකට තියෙන්නේ මේ ධර්මයේම සම්වර්ෂණය කරලා මේ යන ක්‍රමය. සමාධිත්වෙම කරගන්න. එතකොට සමාහිතේ චිත්ත යථා භූතං පජානාති. හිත සමාධි වුණාම ඉබේම යැ ඇත දකින්නේ. යථා භූතං පස්සන්තෝ නිබ්බින්දිති. ඇත දකිනකොට කලකිරෙනවා. නිබ්බින්දි විරජ්‍යති. කලකිරීමෙන් නොවැළෙනවා. විරාගා විමුච්ඡති. නොඇලීමෙන් මිදෙනවා. විමුක්තස්ම විමුක්ති මෙති ඥානං. අපි මිදුණා මිදුණා කියන නුවණ එනවා. මෙතන ඉඳන්ම විමුක්ති ඥාන දර්ශන දක්වා පෙර. අරකෙදී වෙනම කමඨහනක් සමාධියක් වඩලාගෙන වඩාගෙන 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 ගිහිල්ලා තම ලෞකිකම. කිසිම වියකක් නැහැ. පහු කාලෙදී දහම අහගෙන හෝ ඒ සමාධිය උදව් කරගෙන මේ විදර්ශනා ඥානෙට නැඹුරු කරලා ආශ්‍රේක්ෂය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ලෞකිකමයි මේ ධ්‍යානය. ඒකයි මේ ධ්‍යානේ ස්ථාවරත් නැහැ පිරෙහෙන්න පුළුවන්. මේ විදිහට තමයි මේ සමාධි දෙක දෙකක්. ලෞකික සමාධිය ලෝකෝත්තර සමාධිය කියලා දෙකක්.
ලෞකික ලෝකෝත්තර ධ්‍යානයක් ලබාගෙන කොහොමද කියන්නේ නැත්නම් ඉපදෙන්න පුළුවන් කොහොමද සවාත්මක අපරිනේ. ඒ වුණාට එයා ඉපදුනෝකින් ඒ කියන විදිහට බ්‍රහ්ම ලෝකයක එතකොට ඒකට අර ආත්මහත් කොහොමද බලපාන්නේ?
රාත්ම ලෝකේ නෙමෙයි උපදින සෝවාන් කෙනා කාම ලෝකේ උපදින්නේ. නමුත් එයා මෙහෙම පුළුවන් රූපී බ්‍රහ්ම ලෝකේ කෙනෙක් සෝවාන් වෙන්න පුළුවන්. එතකොට හදිස්සියකදීවත් මොකද එයා ඊතුරු මාර්ගත්‍ර ටික ලබන්නේ නැති චිත්ත සමතේ නැතිකම නිසා සුවම් පුද්ගලයන්ගේ කොහොමද බෙදෙනවා? කෝලං කූල ඒක බීජක සත්තකත්තුක පරම කියලා තුන් දෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් හත් වතාවක්ම භවයේ උපදින ඔක්කොම කියලා නැහැ. එහෙම සෝවාන් වෙනවන යම් පුද්ගලෙක් ධානලාභීව එයා භවයේ හත් වතාවක් උපදින එයාට කියන ඒක බීජක සෝවාන් ඒක බීජක කියලා. සුවම් පුද්ගලයන් ඉන්න තුන් දෙනෙක් ඒක බීජක කෝලං කූල සත්තකත්තුක පරම කියලා අන්තිම ප්‍රමාදිම කෙනා තමයි භවයේ හත් වතාවක් උපදින්නේ. තව කෙනෙක් ඉන්න ඒක විජක තව එක සැරයක් විතරයි සෝවාන් නමුත් එක සැරයක් විතරයි උපදින්නේ. එයා තීක්ෂණයි දක්ෂයි. එතකොට එහෙම වුණොත් හදිසි සෝවාන් කෙනෙක් සෝවාන් වෙලා නමුත් ඉතුරු ටික කරගන්න බෑ. නමුත් බ්‍රහ්ම ලෝකේ නම් ගියේ එයා එක ජීවිතයකින් ඉවරයි. ඊට පස්සේ කෝලං කුල කියනවා කීප විතක් විතරක් දෙපාර තුන් පාරක් විතරක් ඇවිල්ලා සසර කෙලවර කරනවා. ඊට පස්සේ සෝවාන් පුද්ගලයා ඇතුළත ඔය වගේ ප්‍රභේද තියෙනවා. එහෙම උන්ට එහෙම වෙනවා. ඒක ධර්ම නියාමයක්. ලෝකේ තියෙනවා නියාම ධර්මතාව ටිකක්. සම්මත්ත නියත, මිච්ඡත්ත නියත, අනියත කියලා. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, කුසල කුසලංගේ විපාක නැහැ, මවට උපකාර කළාට විපාක නැහැ, පියාට උපකාර කළාට විපාක නැහැ කියලා දෘෂ්ටි තියන අයට කියනවා නියතයි කියලා. කොහේද සතර අපායට? කෙලින්ම නියතියක්. කෙලින්ම පණවන මේ දෘෂ්ටිය අත නොහැරුණොත් එයා කිසිම තැනක් නැහැ, මෙතනම නියතයි. ඒක ඉගෙන ගන්න මිච්ඡත් නියත. ඊට පස්සේ සෝවාන් වෙච්ච කෙනා නියතෝ සම්බෝධි පරායනෝ, මෙයා නිවන් දකිනවා සසරෙන් මිදෙනවා කියන එක නියතයි. එතන ඉඳලා ඔක්කොම ටික නියතියක් නියතයි. ඔන්න ඔය දෙකුල්ලෝ ඇරෙන්න අනිත් ඔක්කොම අනියතයි. අපි ඔක්කොමලා අනියතයි. ඒ කියන්නේ අනිවාර්යෙන් අපාය යනවා කියලත් නැහැ, අනිවාර්යෙන් දිව්‍ය ලෝක යනවා කියලත් නැහැ. හොඳ කර්ම කළොත් සුගතිය යන්න පුළුවන්, නරක කර්ම කළොත් දුගතියට යන්න පුළුවන්. ඒ නිසා නියතියක් නැහැ, අනියතයක ඉන්නේ. Tamanට වෙනස් කරගත්තයි කොහටද යන්නේ කියන්නේ. අර දෙන්නට වෙනස් කරගන්න බෑ. මෙයා දුගතියකට යන්නේ නිවනට නියතමයි. ඒක ලෝකෙ තියෙන ධම්ම නියම කියලා කාරණාව නියතියක්. ඊට පස්සේ මේක දුකට යන්න යාමයි. මාර්ගඵල ප්‍රශ්නයක් නෑ. අනිමිත් සමාධිය කියන එකට මං කියේ හැම වෙලෙම මාර්ගඵල වල ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ. දැන් මේ ශාසනයෙන් බැහැර කෙනෙකුට උනොත් කිසිම නිමිත්තක් ඇති නොවන විදිහට නිමිති රහිත තැනකට කිසිම දෙයක් නොහිතන තැනක් හුරු කළා කිසිම නිමිත්තක් නැති තැනකට එන්න පුළුවන්. කිසිම නිමිත්තක් හිතේ සිහි කරගන්නේ නැතුව නිමිති නැතිකම හුරු කරනවා. කිසිම නිමිත්තක් නැතුව ඉඳ හුරු කරනවා. ඔව්, දැන් අපි කියමු රූප, සද්ද, ඕවා වගේ දේවල් එනකොට ඒවා අනිත්‍ය බලනවා. ඕව එකක්වත් ඇසුරු කරන්න දෙන්නේ නැහැ. ඔහොම කල්ලා කිසිම අරමුණක් හිතට අහු නොවෙන තැනක් හුරු කරනවා. නිමිති කියන රළුවට අපි දන්න විදිහ නිමිති කිසි දෙයක් හිතින් නැති වෙන්නේ. ඒක ලෞකිකයි. මොකද නිමිත්ත කියලා ඒකට තේරෙන්නේ නැහැ යාට. එතන. ඊට පස්සේ අනිමිත්තකම තියනවා. මේ ආකාස ඥායතන අනිමිත් චේතු විමුක්ති, විඥාන ඥායතන අනිමිත් චේතු විමුක්ති, නිව සංඥාන අසඥායතන අනිමිත් චේතු විමුක්ති, ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන ආකින්ඤායතන නේවසඤ්ඤාන ආසඤ්ඤායතන චේතෝ විමුක්ති කියලා තියෙනවා. ඊට පස්සේ සත්‍යෙක් පුද්ගලයෙක් නැහැ කියලා බලලා සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය වූ ශුන්‍යත සමාපatti පුදව ගන්න පුළුවන්. එතකොට මේ ශාසනයෙන් බැහැර අනිමිත්ත ශුන්‍යත කියන සමාපatti තියෙනවා. මේ ඒවට යන ගමන් මාර්ගය අනුවයි ලෞකිකද ලෝකෝත්තරද වෙන්නේ. කිසිම නිමිත්තක් හුරු නොකර ඇති කරගන්න අනිමිත්ත බව ලෞකිකයි. කිසිම අරමුණක් ඇසුරු නොකර අරමුණු වල ශුන්‍යතාවයට එළඹිලා ශුන්‍යතාව හෝ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යතාවය ගැන සිහි කළා එළඹෙන සමාපත්තිය ශුන්‍යතයි. ඒකත් ලෞකිකයි. ඔබ හොඳට බලන්න පුළුවන් ඔය විස්තරය මජ්ක්‍ධිම නිකායේ මේ මහා වේදල්ල සූත්‍රයේ ඔය නිමිති ගැන කියලා තියෙනවා. ලෞකික වෙන හැටි, ලෝකෝත්තර වෙන හැටි නිමිති. එතකොට පෙන්නනවා රාග නිමිත්ත, ද්වේෂ නිමිත්ත, මෝහ නිමිත්ත. මේ ශාසනය තමයි රාගය නැති බවෙන් අනිමිත්තයි, ද්වේෂය නැති බවෙන් අනිමිත්තයි, මෝහය නැති බවෙන් අනිමිත්තයි. එතකොට රාගය අසුඤ්ඤ ධර්මයක්, ද්වේෂය අසුඤ්ඤ ධර්මයක්, මෝහය අසුඤ්ඤ ධර්මයක්. රාගය නැතිකමෙන් ශුඤ්ඤයි, ද්වේෂය නැතිකමෙන් ශුඤ්ඤයි, මෝහය නැතිකමෙන් ශුඤ්ඤයි. ඇයි තථාගතයන් වහන්සේ ශාසනය උතුණින් පනවන්නේ? බාහිර නිමිති වලින් ඇති නැති බවකින් පනවන්න බෑ කියනවා. අපි හුරු වෙලා තියෙන්නේ බාහිර ද්‍රව්‍ය කාරණා ඇති නැති බවින් අනිමිත්ත බව හෝ ශුන්‍යත බවක් පනවන්නේ. නමුත් ඒව ඇති කරපු හේතුව මෙහි හැදිලා නැත්තම් මේ මොන හිස් බවකට, මොන අනිමිත්ත බවකට ඇවිල්ලා හිටියත් ලෝකේ අශුන්‍ය බව හෝ නිමිති ඇති කරපු හේතුව නැති වෙලා නැත්තම් ආපහු හේතු හැදෙනවා කියන එක කියනවා. ඒ නිසයි කිසිම වෙලාවක හම්බෙච්ච බහුතිකෙන් ශුන්‍යතාවයේ හෝ අනිමිත්ත බව පනවන්නේ නැතුව ඒව ඇති කරමන හේතුව පැත්තෙන් තථාගතයන් වහන්සේ පනවන්නේ මේ ටික වුණ මෙව වෙනවමයි. මේව ලෝකේ නැති වුණාට ශුන්‍යතාවයේ පනවන්න බෑ කියන එක පෙන්නනවා. ඒකෙන් ලෝකයේ ඇති කරපු හේතුව නැති වෙලා නැත්නම් ආය ලෝකයේ ඇති වෙන නිසා ශුන්‍ය නැහැ කියනවා. ලෝකයේ ඇති වෙන හේතුව නැති වෙනවා නම් ඒ කෙලෙසේ නැති වෙනවා නම් ලෝකයේ කියන එක ඉබේම නැති වෙන නිසා හැම වෙලේම පනවන්නේ ශුන්‍යතාවයේ හෝ අනිමිත්ත බව හේතුයි. උනෝ කාරණා හොඳට ඉගෙන ගන්න ඕනේ. අපි චුට්ට අරමුණක් දෙකක් ප්‍රකට නැති වෙනකොට හිතන්නේ හිස් බව කියලානේ. දැන් හරි කියලානේ අනිමිත්ත බව කියලා. නමුත් මෙච්චර දේශනා කරලා තථාගතයන් වහන්සේ එහෙම දේශනා කරන්නේ ඒකයි. රාගේ නිමිත්ත, ද්වේෂේ නිමිත්ත, මෝහේ නිමිත්ත. රාගේ නැති බව නිමිත්තයි, ද්වේෂේ නැති බව නිමිත්තයි, මෝහේ නැති බව නිමිත්තයි. එහෙමම පෙන්වන්නේ. මේ ලොකු කාරණා නිසා. ඒ කියන්නේ දැන් අසඤ්ඤ සත්‍යයක් ගන්න. නිමිති ගන්නවා තියා හිතක්වත් නැහැ. නිමිති ගන්න. ඒත් ආයෙනෝ. නේද? ධර්මයෙන් එන්න පුළුවන්. ඔව් එතකොට මේ හේතු ටික නැතිවීම නිසා එන්නේ. එහෙම එන්න බැරි නැත්නේ පුළුවන්. එහෙම තමයි මම කියන උදේවැය දැකලා ඒ වගේ විදර්ශනා ඥාන හරහා මාර්ග ලෝකෝත්තර මාර්ග දර්ශනය හරහා මේ තමන්ට නිමිති ඇති වෙන්න තියෙන හේතුවම නැතිවීමෙන් අනිමිත්ත වුණා. දැන් මෙහෙ බලාගෙන යා නිමිති නැති කරුවා නෙමෙයි. එයා දන්නවා මේ හේතු ටික නිසා නම් ලෝකේ ඇති උනේ මේ හේතු ටික නැති වෙනව නැති වෙනව නේද කියලා මෙහෙ බලාගෙන ඉන්නකොට මේ අහුනේ නැහැ. දැන් අපි මෙහෙ බලාගෙන ඉඳලා නෑ නෑ කියනකොට තාම ඉන්නේ නෑ කියන එකනේ. තේරෙනවද මේ කියන්නේ? එයා මේ නෑ කියනකොට මෙහෙ බලන්නේ. එහෙ නෑනේ. එයා උදේවයි බලනවා කියනකොට ලෝකේ ඇති වෙන්නේ මෙහෙම නේද? මෙන්න මෙහෙම කරනකොට ලෝකේ නැති වෙනව නේද කියලා බලලා බලනකොට මොකද වෙන්නේ? මේ පැත්ත බලන්න හදන එකෙම මෙහෙ අතහැරලා නේද? මෙහෙ අතහැරලා දැන් ගන්නා නිමිත්තයි මෙහෙ නිමිති නැතු වෙන්නේ. බලන්න හොඳට වෙනස. ලෝකේ ඉන්න කෙනාගේ අනිමිත්ත වෙන්නේ කොහොමද? මෙහෙ. මෙහෙ. අනිත් කෙනා අනිමිත්ත වෙන්නේ? මේ වෙන ධර්මයක් නිසා අනිමිත්ත වෙලා. ඔව් දැන් අපිට නිමිති ගන්න කියලා ඒ පැත්තට අපි හිතලා හැරලා නෙමෙයි දැන් අපි මේ නුවණින් ඉන්නේ ලෝකයේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා මේ ලෝකයේ ඇති වෙන නැති වෙන හැටි බලනකොට බාහිර නිමිති නොගන්නා බව වෙලා තිනීබේ තේරෙනවද කියන්නේ දැන් අපි ලෝකයේ අනිමිත්ත බව බලන්නේ බලන්න වෙන්නේ මෙහෙ නෑ කියන එකෙන්නේ තේරෙනවද නමුත් මේ ਬਾහිර යමක් පේනවා කියන දේ වෙන්නේ මෙහෙම නේද? ਬਾහිර පෙනෙනවා කියන එක නැති වෙන්නේ මෙහෙම නේද කියලා බැලුවා. බලන්න හදන කමටම ਬਾහිරෙන් අපිව අතහැරිලා. අන්න නියම අනිමිත්ත බව කොට නැගිලා. අන්න ඒ වගේ අනිමිත්ත බවකට කියනවා මොකද්ද? ලෝකෝත්තර. ලෝකෝත්තර අනිමිත්ත. නමුත් අර මේ විදිහට හිත තියලා බැලීම නිසා කවදාවත් එක වෙන්නේ නැහැ. අනිමිත්ත සමාධි දෙකක් තියෙනවා. ඔකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය සමාධි නෙමෙයි අනිමිත්ත චේතෝ විමුක්ති කියලා. අනිමිත්ත චේතෝ විමුක්ති කියන තැන තමයි හඳුනන සමාධියම තමයි අනිමිත්ත චේතෝ විමුක්ති. ඒ බාහිර බලාගෙන හිටියෝ. නිමිත්තක් වෙන්නේ අපි මෙහෙම අහුවෙලා නැහැ මේ නුවණ තියෙන්නේ. නුවණ තින්තර කෙලෙසේ දෙන්නේ. හැම වෙලාවේ මේ හැම එකකින්ම කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තට සිහිය ඇතුව ඉන්න. අර මං කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ටිකේ අපි එල්ලා හිටියොත් දහමක් බලන්න හරි කියලා. මෙහෙ අතහැරන දවසට මෙතනමයි ඉන්නේ. අපි දැම්මම මේ මෙහෙ ඉන්නවා කියලා කියන්නේ මේ හුරුව තියෙන්නේ. අපිට පුළුවන් නම් එහෙ නිසා මෙහෙට එන්න. මෙහෙ ඉන්නවා කියන තැන නැතුව ඉබේමයි අපි අතහැරේ. ශුන්‍යතාවයත් එහෙමමයි. අර විදිහටම උදේවැය බලලා මෙහෙ අහුවේ නොවෙනකමමයි ශුන්‍යතාවේ. එච්චරයි වෙනස
තියෙන්නේ.
දෝ දේවල් නහන්නේ දැන් කොහොමද මම වෙනස කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරිය ශක්තියකට මම එහෙම කියමුකෝ. දැන් සම්මාදිට්ඨි දකින්න ඇත්තේ වෙනසක් නැහැ. නමුත් ඒ දර්ශනේ එන්නේ ප්‍රකට වෙන එළඹ සිටින කාරණාව මතයි වෙනස කියන්න වෙන්නේ. අපි ඔකට මෙහෙම කියමු. හුදුටම කරුවලම වෙලාවක අන්ධකාරය වෙලාවට අන්ධකාරය තියෙන වෙලාවට ආලෝකය කියලා කියනවාද? හුදුටම කරුවලයි. ඒකට කියන්නේ මොකද්ද? ඊට පස්සේ අපි වොට් 10ක විතර බල්බ් එකක් පත්තු කරනවා. දැන් අන්ධකාරය කියනවාද? දැන් මොකද්ද කියන්නේ? ඈ? එළියයි. ඒකට අඳුර කියනවාද? එළියනේ. ඊට පස්සේ වොට් 20ක විතර බල්බ් එකක් දානවා. දැන් අරිට වඩා එළියයිනේ. ඊට වඩා එළියයි කියන්නේ වොට් 10 කාලෙදිත් අඳුරක් තිබිලා තියෙනවා. නමුත් අඳුරක් තිබට ඒකට අඳුර කිව්වේ නැහැ. ඒකට කිව්වේ එළිය කියලා. වැඩි ආලෝකයකට සාපේක්ෂව තේරෙනවා වැඩි ආලෝකයක් ආව දවසටයි පේන්නේ මෙතන අඳුරක් තිබිලා කියලා. නමුත් එතකන් ඒකට අඳුර කිව්වේ නැහැ. හොඳටම කරුවලට විතරමයි අඳුර කිව්වේ. පැහැදිලිද? වොට් 10 එළියටව කවදාවත් අපි අඳුර කිව්වද? නැහැ. ඒක එළියක්මයි එළිය. වොට් 20ක් දැම්මොත් අරිට වඩා එළියද නැද්ද? එළිය. එළියයි කියන එකෙන් කියනවා මොකද්ද? ඉස්සෙල්ලා අඳුරක් තිබිලා තිනා. හැබැයි ඒක අඳුරක් කියන එක තේරුනේ වෙන එළියක් ආවට පස්සේ මිසක. ඒකට අඳුරක් කිව්වේ නැහැ. ඊට පස්සේ තන වොට් 50ක බල්බ් එකක්. දැන් ඊට වඩා එළියද නැද්ද? එළිය. ඒකවල වොට් 20ක් කියපු එකෙත් අඳුරක් තිබිලා තිනා. හැබැයි ඒකට අඳුර කියනවාද? නැහැ. ඒකටත් කියනවා මොකද්ද? ඒකටත් එළිය තමයි. මේ ආලෝකයට වඩා මේක සාපේක්ෂව මේක අඳුරක් තිබුණා කියලා ගණිතය යනවා. නමුත් අඳුර කියන්නේ නැහැ ඒකට. ඊට පස්සේ දානවා වොට් 100ක බල්බ් එකක්. දැන් ඊට වඩා ආලෝකයද? ආලෝක. වොට් 50යි කියපු වෙලාවෙත් අඳුරක් තිබිලා තියෙනවානේ. නමුත් ඒකට අඳුරක් කියනවාද? නමුත් ඒකට අඳුර කියන කරුණ කියන්නේ මොකේදද? මේ වගේ ආලෝකයකට සාපේක්ෂව කියනවා මොකද්ද? මේ වගේ ආලෝකයකට සාපේක්ෂව මෙතන යම් අඳුරක් තිබුණා කියන කරුණට යනවා. ඒ වගේ සෝවාන් වුණාම කියන්නේ අවිද්‍යාව කියලා. අඳුරයි කියලා. සම්මා දිට්ඨිය ඇත්ත දකිනවා. ආලෝකයක්මයි තියෙන්නේ. සකදාගාමි කියන්නේ මේ දර්ශනයම හොඳට පැහැදිලි. හොඳට පේනවා. ඒ වෙනකොට මෙතන යම් නොදන්නාකමක් අපහැදිලිකමක් තිබුණයි කියන කේ මට්ටමට තේරෙනවා. නමුත් මේකටත් සම්මාදිට්ඨියමයි කියන්න වෙන්නේ. මේකට සම්මාදිට්ඨියමයි කියන්න වෙන්නේ. තේරෙනවා කීප උපමා. අතෙන්ද සාපේක්ෂව විතරයි තේරෙන්නේ මෙතන යම් අඳුරක් තිබිලා තියෙනවා කියන එක. නමුත් මේ මට්ටම කරුවල මෙතෙන්ට කිසිම වෙලාවක කරුවලක් නම් කියන්නේ නැහැ. වොට් 10ටත් කියනවා අඳුරයි කියලා. කියන්නේ නැහැ. එළියක්මයි. සෝවාන් මට්ටමටත් කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිම. හැබැයි ඉතින් සකදාගාමි කියනකොට සම්මාදිට්ඨි. නමුත් මේකේ තියෙන වෙනසක් ඒ ඉස්සෙල්ල වෙනසට සාපේක්ෂව මේකේ අඩුවක් පේනවා මිසක නිකන් එහෙම කියන්නේ අඳුරක් කියලා. දැන් මේකට ඒත් අඳුරක් කියන්නේ නැහැ. ඊට පස්සේ වොට් 50ක එකක් දැම්ම වගේ අනාගාමී වෙනකොට ඊටත් වඩා පැහැදිලි. රහත් වෙනකොට ඊටත් වඩා දර්ශනය පැහැදිලි එළඹ සිටිනවා. ඒ ධර්මතාවලට සාපේක්ෂව මේකේ යම් අඳුරක් තිබුණා කියලා තේරෙනවා. නමුත් පටන් ගන්න තැන ඉඳලම කියන සම්මාදිට්ඨි. කෙලස් නෙමෙයි දර්ශනීය පැහැදිලි එළඹ සිටන මට්ටම. ඒ කියන්නේ මෙහි අඳුර අඩු වෙන මට්ටම් කියලා අපිට කිව්ව හැකි තව පැත්තකින්. තව පැත්තකින් ඔකම එළිය වැඩි වෙන මට්ටම් කියලා කියන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තමයි සෝවාන් සකදාගාමි කියන එකට මට ඉතින් නිකමට කියන්න පුළුවන් වෙන්නේ. ඒ එතෙන්දී සෝවාන් කියන්නේ සම්මාදිට්ඨි සකදාගාම කෙනාට සාපේක්ෂව මෙතන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියලා එහෙම ගන්න එපා. එහෙම නැහැ. එහෙම නොකිය යුතුයි. අඳුරට සාපේක්ෂව මේවා ඔක්කොම ආලෝකයි කියන්න වෙන්නේ. අවිද්‍යාවට සාපේක්ෂව මේ ඔක්කොටම සම්මාදිට්ඨිය කියන්න වෙනවා මිසක ඒ අය අතරේ ප්‍රඥාවේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. නමුත් ලෝකයට සාපේක්ෂව මේ ඔක්කොටම කියන්න වෙන්නේ මොකද? තනි වචනකින් සම්මාදිට්ඨිය. මේ ඔක්කොටම කියන්න වෙන්නේ අඳුරට සාපේක්ෂව ආලෝකයි. මොන වගේ ප්‍රවේදයක් තමයි කියන්නේ.
මේ ධර්මදේශනයේදී වැලි ගොඩක් පිළිවෙල උදාහරණයක් දෙමින් ඉදිරිපත් කළ විදර්ශනා පිළිවෙල පැහැදිලි කරන නිරෝධය හා සමානද මේදී වැලි ගොඩක් දර්ශනය නොවන බව වටහා ගැනීමෙන් එම සංඥාව නිරෝධයක් සිදු නොවේද?
මට තේරුණේ ඊයේ වැලි ගොඩ ගැන කරපු උපමාවෙන් කිව්වේ සංඥා නිරෝධයක් ගැනද?
පැහැදිලි කිරීම සංඥා නිරෝධය හා සමානද?
තව ඊගාටද?
මේදී වැලි ගොඩක් දර්ශනය නොවන බව වටහා ගැනීමෙන්
සංඥාව නිරෝධයක් සිදු නොවේද? මෙතෙන්දී සංඥා නිරෝධයක් වෙනවනම් සංඥා නිරෝධය විතරක් ඉතුරු ස්කන්ධ ටික තියලා සංඥා විතරක් නිරුද්ධ වෙන්නේ නැහැ. සංඥාව නිරුද්ධ වෙනවනම් ඉතුරු ස්කන්ධ පහම එකට තියෙන්නේ රූප උපාදාන ස්කන්ධේ, වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධේ, සංඥා උපාදාන ස්කන්ධේ නිරුද්ධ වෙනවා. සංකාර රූප උපාදාන ස්කන්ධේ, වේදනා උපාදාන ස්කන්ධේ, සංකාර උපාදාන ස්කන්ධේ, විඥාන උපාදාන ස්කන්ධේ විතරක් ඉතුරු වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. එතකොට නිරුද්ධ වෙනවා නම් පංච උපාදාන ස්කන්ධේම නිරුද්ධ වෙනවා, තියෙනවා නම් පංච උපාදාන ස්කන්ධේම තියෙනවා. මෙතනදී වැලි ගොඩ හැටියට බලනකොට පංච උපාදාන ස්කන්ධ මට්ටම තියෙන්නේ. වැලි ගොඩ කියන කාරණාව හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක ඉන්න නම් අපිට වෙනවා වැලි ගොඩ පෙනෙද්දි ඒකට ඔබ්බෙන් පවතින ඇත්තක් දකින්න වෙනවා. වැලි ගොඩ කියන එක පාදක කරගෙන වැලි ගොඩ කියන එකේ පිහිටලා ඉඳලා නිරෝධයක් දකින්න බෑ. වැලි ගොඩ කියන එකේ අනිත්‍ය දකින්න නම් ඒකට ඔබ්බෙන් යමක් දකින්න වෙනවා. තේරෙනවද කියන්නේ? දැන් අපි දැක්කේ වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩ පේනවා කියලා බලනකොට වැලි ගොඩ කියලා පේන එක රූපයක් කරගෙන විඳින ගති ටික ඔක්කොම නැහැ. එතකොට ඒක රූපෙකුත්, ඒ රූපේ වැලි ගොඩ වූ රූපය විඳින බව, වැලි ගොඩ වූ රූපය හඳුනන බව, වැලි ගොඩ රූපය ගැන කල්පනා කරන බව, වැලි ගොඩ දැනගන්නා බව කියන ස්කන්ධ පංචකෙම නැහැ. එයා යථාර්ථ මට්ටමක් එළඹ සිටිනවා. වැලි කැට ටික නිසා මෙහෙම පේනවා කියලා ඒකට කියනවා ස්කන්ධ මට්ටම කියලා. පංච උපාදාන ස්කන්ධ කියන මට්ටම අතහැරලා මේ මට්ටමට කියන ස්කන්ධ. දකින්න පුළුවන් මේ හිතලා අපි උපකල්පනය කරන මට්ටම නෙමෙයි ඈ, දකින්න තැන. එහෙම වුණොත් පංච උපාදාන ස්කන්ධ නිරෝධයක් වෙනවා ඒක. සංඥා විතරක් නෙමෙයි පංච උපාදාන ස්කන්ධේම නිරෝධයට යනවා. එතකොට පරිහරණය කරන මතුවෙන මට්ටමට කියන ස්කන්ධ පරිහරණය. අහංකාර කියලා කියන්නේ මගේ කියනවා. මම අපි සිංහලෙන් ගත්තම අහං කියලා කියන්නේ මම කියන එක. මමංකාර කියන්නේ මගේ කියන එක. මම මගේ කියලා ගන්න එකට තමයි අහංකාර මමංකාර කියන්නේ. ඒක සක්කාය දිට්ඨිය නෙමෙයි, මානානුසයටයි ඇයිති. අහංකාර මමංකාර මානානුසය නොහන්ති. කතම්පන බන්ති ජානතෝ කතම් පසතු අහංකාර මමංකාර මානානුසය නොහන්ති. ස්වාමිනේ කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මම මගේ කියන මානානුසය නොවේද කියලා යහන්නේ නේද? එහෙම නේද? සක්කාය දිට්ඨිය නෙමෙයි මානානුසය. ඈ? අත්තවාදය. ඔව්. අත්තවාදය කියලා කියන්නේ සක්කාය දිට්ඨියට. රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානං සමනුපස්සති කියලා දකින්නේ. විසියාකාර සක්කාය දිට්ඨිය. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මම මගේ කියලා දකින එක ගත්තාම සෝවාන් වෙච්ච කෙනාට තියෙනවා, සකදාගාමී වෙච්ච කෙනාට තියෙනවා, මම මගේ කියලා පේනවා. ඒකට කියන්නේ මානෙ. අස්මිමානෙ. එයාට රූපය ආත්ම වශයෙන් දකිනවා, රූපය ඇසුරු කරන ආත්මයක් ඉන්නවා කියන දෘෂ්ටි දෙක නැහැ සෝවාන් වෙච්ච කෙනා. නමුත් මේවා මගේ, මේ මම කියලා දකින දැකීම තාම දුර වෙලා නැහැ එයාට. දැන් මේක මම අහංකාර මමංකාර කියන්නේ මාන අනුසය. මානේ. ස්වාමිච්ච කෙනාට තියෙනවා. ස්වාමිච්ච කෙනාට තියෙනවා. මේ සක්කාය දිට්ඨිය නෑ හැබැයි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ රූපය ආත්ම වශයෙන් දකින්නවා, රූපය නිසා ආත්මයක් දකින්නවා, ආත්මය නිසා රූපය දකින්නවා කියලා. විෂයාකාර සක්කාය දිට්ඨිය ඒක නෑ. අහංකාර මමංකාර දෙකම තියෙනවා. මම මගේ කියන කාරණාවයි අහංකාර මමංකාර කියලා කියන්නේ.
ජීවිතයේ
පවතින කය අපිට නොදේ
නොතේරෙන කය
නොපෙනෙන නෑ අපිට ඇහැට නොපෙනුනාට ජීවිතයේ සැප දුක් බඩගින්න පිපාසෙ බඩේකක්කුම් ඔළුවකක්කුම් දකිනවා දැනෙන්නේ එහෙමත් ඇහැට නොපෙනුනාට බඩගින්න පිපාසෙ ඔළුවකක්කුම් බඩේකක්කුම් දැනෙනවනේ ඒකයි ඒ තමයි ජීවිතාසාර නන්දි රාගය අනාගාමී වෙනකන් තියෙනවා අනාගාමී ඒ ඵලයටපත් වුණාම අනාගාම ඵලයටපත් වුණත් අරියත් මාර්ගයෙන් තමයි ඒ ටික අතහැරෙන්නේ අකුණු ගහනකොට බය නොවෙන්නේ තුන් දෙනයි කියනවා රහතන් වහන්සේයි ආජානීය අස්සේ සිංහ අර දෙන කෙලෙස් නැතිලා නිසා නෙවෙයි පෞරුසත්ත්වය නිසා කියනවා මෙයා කෙලෙස් නැතිලා නිසා අකුණු ගහනකොට ඒ කියන වෙනික අපි හිතන විදිහේ ක්ෂණික මොන වේගකින් අකුණක් ගැහුවත් ආජානීය අස්සේයි සිංහයි රහතන් වහන්සේ විතරයි කරලා හිල්ලින්නවත් නැත ඇයි පිල්ලමත් වදින්නේ නැත්තේ ඒ අර දෙන්නගේ පෞරුසත්ත්වය පෙන්වන්නේ ලෝකෙ ඉච්චරට කේසර සිංහයි ආජානීය අස්සේයි මෙයා පෙන්වනවා නික්ලේශිකම් සම්පූර්ණ මම කියන හැඟීමම නැහැ. මම මගේ
කියලා අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා. දැන් අනාත්ම කියන්නේ ඒක මම මගේ කියලා ගන්න තරම් දෙයක් ඉතර නැහැ කියන එක. මගේ දෙයක් මට කියන්නේ කොට
අනාත්මයි කියන්නේ තමාගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් අපි නිකමඩ කියමු. අපි මේ කය මගේ කියනවා. බුදුරජාණන් වහන්සේ කියන මගේ නෙමෙයි. ඇයි මගේ නෙමෙයි කියන්නේ? කනබුන ආහාර නිසා හැදෙන්නේ ආහාර නැති වෙන නැති වෙන. ඉතින් කනබුන ආහාර නිසාම නම් හැදෙන්නේ ආහාර නැති වෙනකොට නැති වෙනවා නම් ඒක කොහොමද මගේ කියන්නේ? ඉතින් මේක මගේ නම් කනබුන නොදි තියාගත්ත හැටි. ඉතින් මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ බලන්න මේක හේතු ප්‍රත්‍ය නෙමෙයි කනබුන ආහාරය තියෙනකොටම හැදෙනවා නම් ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා නම්. හරියට මේ අනු දරුවෙක් හදලා ඒ දරුව අපි අහකින් නම් මගේ කියනවා වගේ සිද්ධියක් නුටික් කන්න වෙනවනේ නේද වෙන්නේ නැද්ද දැන් කවුරු හරි දෙමව්පිය දරුවෙක් හදලා අපි පැත්තකින් නම් මේ දරුව මගේ කියනවනේ ඒ වගේ සිද්ධියක් නේ කනබුන ආහාර නිසා හදන රූපේ අපි මේක මගේ කියන ඒ හින්දා තමයි මේ කුටි කන්නේ අපි එතකොට ආහාරය නැතිවෙන්නේ නැති වෙනවා අනාත්මයි කියලා කියන්නේ බලන්න මේක තමන්ගේද කියලා තමන්ගේ නම් තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙනවනේ මේක තමන්ගේ නෙමෙයි මේ හේතුන්ගෙන් හටගන්නේ හේතු නැතිවෙන්නේ නැති වෙනවා එතකොට ඒකේ අයිති තියෙන්නේ ආහාරට දමන්නද කියලා
අහනවා. අනාත්මයි කියන එක හරියට ඉන්නේ ගන්නකොට ඒ රාතන්
වහන්සේ ඉබේ මේ හේතුඵල ධර්මම තමයි මේ රූපය තීරණය වෙලා තියෙන්නේ මේ විදිහට. මේක කබලින්ක ආහාරයම තමයි. එයා දන්නවා මේ කබලින්ක ආහාරයට මම කිව්වා කියලා. මේ ආහාරයයි ගත්තේ. හොඳට පැහැදිලි මේක මම නෙමෙයි. මේක කඩාගෙන අර මංගි ඉසල කිව්වා ඔය කොටියක් කෑවොත් අපි මේකට මම කිව්වට කොටියට සාපේක්ෂව කබලින්ක ආහාරයි. එතකොට අපි එක එක්කෙනා ලෝකේ තියෙන ආහාර කොටස් තමයි අල්ලගෙන ඉන්නේ. දැන් ඌරෙක් හරකෙක් වගේ ගත්තාම මේ මේ සාපේක්ෂ මේ ආහාර. එයාට එතෙන්ට ඒක එයා වෙලා. මේ ශරීරයේ කුටිය කුට වලහ කුට සිංහය කුට සාපේක්ෂ ආහාරය. මේක අපිට මගේ වෙලා. ඒ සතා තව කෙනෙකුට ආහාරය. එතකොට එයාට එයා වෙලා ওই වගේ මේ කබලින්ක ආහාරය අල්ලගෙන තමයි ඉන්නේ අපි. අන්තිමට ගත්තාම ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආහාරයට තියෙන තණ්හාව ඇතිතාවක් සසර උපදින්න වෙනවා කියලා. ආහාරයට තිය තණ්හාව කිනුට අපි හිතන්නේ මේ කනබුන බත්පාන් වලට කියලා. ඒකත් එක කනබුන බත්පාන් වලට විතරක් නෙමෙයි කනබුන බත්පං ආහාර නිසා මෙහි හැදෙන ඒකයිද අපිට ආහාරයේ පිරිසිඳ දන්නේ නැහැ කියලා කියන්නේ. කනබුන බත්පං වලට සත්‍යයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි අනාත්මයි බත්පං කවුද කියනවා. ඒකම කාල හැදෙන මේ පැත්ත මගේ කියනවා පුද්ගලයක් කියලා දකිනවා. ඉතින් අපිට කියනවා මොකද්ද? ආහාරය පිරිසිඳ දන්නේ ආහාරය දන්නේ ආහාරය ගැන අඥානයි අපිට. ආහාරයම එක පැත්තක් මගේ කියනවා එක පැත්තකට මොකද්ද කියන්නේ? මම නෙමෙයි මගේ නෙමෙයි අනාත්මයි කියනවා. අනාත්මයි නම් එයාට තේරෙන්න ඕනේ ඒ ආහාරය මේ ආහාරය වෙනසක් නෑ. දැන් බලන්න ඕනේ කල්පනා කළා මේ බත් පිඟන් ගන්න මොකටද මේකට දාන්නේ කියලා. දැන් මේ කය මගේ නම් එක සතියක් දෙකක් ඉන්නකෝ පුළුවන් නම් කන්න ගොන්නුනේ. ඊගාවට තව එකක් කියනවා. අනාත්ම හේතුවක් නිසා ආත්ම කැලි හැදෙනවද කියලා අහනවා. දැන් කනබුන ආහාරය අනාත්මයි නම් පුද්ගලයක් නෙමෙයි නම් පුද්ගලයක් නොවන හේතු නිසා පුද්ගල කැලි හැදෙනවද කියලා අහනවා බුදුරජාණන්. දැන් මේ මගේ අත මගේ කන කියලානේ අපි හිතන්නේ. කොහොමද එහෙම වෙන්නේ කියලා අහනවා. චචක්ක කියලා සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිමනිකාය වෝ හොඳට බලන්න. උගලන්ට හිතේ ඊම හරණෙනි ඇහැ ආත්මයි කියලා. මානේ එහෙම හිතන්න එපා ඇහැ අනාත්මයි. ඇයි මානේ ඇහැ හැදෙන්න යම්ම හේතුවකුත් ප්‍රත්‍යකුත් තියෙනවා නම් ඒ හේතුවත් ප්‍රත්‍යත් අනාත්ම වෙන කල්ලි ඇයි කොහින් ආත්ම වෙන්නද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න ඕනේ හැම පැත්තකම පෙන්වලා තියෙනවා. දර්ශනක දකින්න තියෙනවා දකින්න ඕනේ බලන්න. ඒ කියන්නේ හිතන්න ඕනේ පේන්න ඕන එක. පේනවා කියලා කියන්නේ පේනවා කියන තැනදී මෝඩකම නැහැ. රැවටෙන්නේ නැහැ. නොපෙනෙනකොට තමයි විදර්ශනා කරන්න වෙන්නේ. විදර්ශනා කරන එකේ ලක්ෂණය තියෙන තාම පේන්නේ නැහැ කියන එක. පේනවනේ විදර්ශනක පේනවනේ. ආයෙත් මොනවද බලන්නේ? නොපෙනෙන නිසායි බලන්නේ. බලපු නිසා යම් දවසක පේනවනම් පේනෙද්දී ආයෙ බලන්න ඕනේ නැහැ. පාරේ යනකොට මෙහෙනම් නැතුව ඇති. ලංකාවේ හරියට තියෙනවා. ඔය සුනකයෝ වගේ සත්තු පාරේ ජරා කරලා තියෙනවා. දැන් ওই දිහා අපි බලනකොටම අසුබ බව පේනවද හිතන්න ඕනේ. අයියෝ මේක ජරාවක් වෙන්නේ නැති නේද අසුබයි නේද අප්‍රසන්නයි නේද කියලා හිතන්න ඕනේද? ඕනේ නැහැ. පේනවනේ. මේ පේනකොට තියෙන ලක්ෂණේ තමයි මොකද්ද? බැරි වෙලා වැරදීමකින් තරකන සක්වේ දා ගන්නවාද? කියනකොට තියන අය. අනිත් දේවල් බැරි වීමකින් හරි කරෙන්න පුළුවන්. නමුත් ඒක ඇයි බැරි වීමකින් වෙන්නේ නැත්තේ? පේනවා. පේනවා කියන මට්ටමේ අසීය නැහැ. පේනවා කියන මට්ටමේ හිතන්න ඕනේ නැහැ. මේක අසුබයි නේද අසුචි නේද අසාරයි නේද දුගඳයි නේද හිතන්න ඕනේ නැහැ. ඇයි පේනවා? දැන් ප්‍රාර්ථනා ඕනේ නැහැ. අසීය අසීය කියන එක කියෙදෙන්නේ නැහැ. දැන් බැරි වෙලා හරි ගන්නවා කියන එක කියෙදෙනවද? නැහැ. අසීය නැහැ. නොපෙනුනොත් හිත හිතාගත්තොත් අරගන්නත් පුළුවන්. හිතන්නත් වෙනවා. නමුත් දැන් මෙහෙම කරන්න ඕනේ. ඕන වශයෙන් කියන නෑ මේක සුබයි හරිම හොඳයි ලස්සනයි කියලා ගන්න අත දාන්න ඕනේ. අත දැම්මට කයත් පස්සට රදිනවා හිතත් පස්සට රදිනවා වචනයක් විතරයි අරකනේ. මොකද එච්චරට පේනවා. මේක ආසුචියක් නෙමෙයි මේක බොහොම හොඳයි ගඳ නෑ බොහොම සුවඳයි මේක හරිම වටිනවා හරිම ප්‍රණීතයි කිය වචන ටිකක් කිය කිය අත දාන්න. මොන විදියටද බමනේ දාන්න හදමින් තමයි අරකට අත දාන්නේ. අරව වචන ටිකක් විතරයි. ආන් දකින්නකේ ලක්ෂණේ. ඒ වගේ මේ කබලින් කහරි නැත්තම් මේක දකින්නවා කියලා කියනකොට ආය මොන විදිහටවත් ඒකේ විදර්ශනා කරනවා කියලා එකක්වත් ආය අමතක වෙනවා කියන එකක්වත් අසීයවත් ඒව මුකුත් නැහැ. ඒ මුකුත් කරන්න ඕනේ නැහැ. දකින්නවා කියන එක. දර්ශනය කියන්නේ ඒකට. පවතින දේ අනික පේන දේ අනික කියලා දකින්න කියලා මම ඔය කියන්නේ. හිතන එක නෙමෙයි හිතනවා කියලා කියන එකේ තියෙන තාම පේන්නේ නැහැ කියන එක. විදර්ශනා කරනවා කියන එකේ තියෙන තාම පේන්නේ නැහැ කියන එක. මේ වගේ දකින්න තැන්ට එන්න කියලා මම හැම වෙලේම කියන ඕගොල්ලෝ එන්න ඕනේ. ප්‍රතිපදාව කියන එක තියෙන්නේ ඒකට. සීල සමාධි ප්‍රඥා තියෙන්නේ ඔතෙන්ට එන්න. ඔන ඔතෙන්ට ආපු දවසට ඕගොල්ලෝ මේක නැහැ පේන දේ තියෙනවා මේක ගත්ත හැකි කියලා ඕනම වචනක් කියන්නේ. මේ තියෙන දෙයමයි පේන්නේ පේන දෙයමයි තියෙන අල්ලන්නත් පුළුවන් කියලා හිතන. ඒත් කයත් පසට අදි හිතත් පසට අදි මොන මෝඩකමක්ද කියලා හිතේ අර මිරිඟු විදියටම පෙනේ. ඒ නැති තාක් අපිට විදර්ශනා කරන්න වෙයි, හිතන්න වෙයි, බලන්න වෙයි. දර්ශනය කියලා කියන්නේ අන්න ඒ වගේ දකින්න.
තේරුණා?
ත්‍රිලක්ෂණය තමයි තා පැත්තකින් කිව්වේ. ඒකටම වචන ටික. ත්‍රිලක්ෂණය මොකද්ද? ධාතු හය.
නැහැ
ධාතු කියන්නේ ස්වභාවාර්ථය.
ඒ ධාතු කැදිලා තියෙන ධාතු වල අනිත්‍ය ස්වභාවය කියන්නේ ඒක දිගට පාකින එකක් නෙවෙයි ඇති වෙන නැති වෙන ස්වභාවයක්. ඒකෙන් හැදිච්ච දේවල් එම නිසා ඇති වෙන නැති.
ඒකෙන් හැදිච්ච දේවල් නෙමෙයි. ඒ ධාතුන්ගේම අනිත්‍ය. හොඳට බලන්න මොන ධාතුද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, ওই ධාතුන්. රූප ධාතු කියනකොට හොඳට ධාතු තේරුම් ගන්න. රූප ධාතු කියනකොට ස්වභාවාර්ථයෙන් ආය අල්ලන්නේ එහෙම බෑ. පේනවා විතරමයි කියන එකක් කියනවා. අර මං කිව්වේ අපි රූප ධාතු කියන්නේ අර රූප කලාප කලාප ඕවත් එකතු කරගෙන කොට. රූප ධාතු කියනකොට වතුරට වැටිලා වැටිච්ච ඡායාවක් පේනකොට පේනවා විතරමයි. රූප ධාතු රූපයක් පේනවා විතරමයි. රූප ධාතු කියකෙන් කියනවා මොකද්ද? අල්ලන්නවත් බෑ. ස්වභාවයක් විතරයි. ආයකට හිතන්නත් බෑ, අල්ලන්නත් බෑ, වෙන මොකුත් කරන්න බෑ. පේනවා විතරමයි. හරියටම රූප ධාතු කියන එක බලන්න. හොඳට පේනවා. ඊට පස්සේ රූප ධාතු අනිත්‍ය බලන්න. රූප ධාතු අනිත්‍ය දකින්නවා කියන්නේ මොකද්ද? දන්නවා රූප ධාතුව පෙනීමේ හැකියාව තියෙන ඇහැට. මේ ඇහැ නිසා තමයි මේ රූප ධාතු මේ පෙනීම මාත්‍රයක් විතරයි. අල්ලන්නවත් පුළුවන් කම නැහැ ඇහැ නිසා හම්බෙච්ච දේ. ඊට පස්සේ පැත්තකට යනකොටම අනිත්‍යයි. රූප ධාතු අනිත්‍යයි. කිසිම වෙලාවක සුත්‍රාෂ්ටක මට්ටමේ අපිට හම්බ නොවුණු නුවණින් දැක්ක යුතු රූප කලාප නැත්නම් පරමාණු වගේ මට්ටම් හිතාගන්න එපා. රූප ධාතු කියලා එහෙම. ධාතු රූප ධාතු කියන ස්වභාවාර්ථය මේ පේන ස්වභාවය විතරයි. කණ්ණාඩියට වැටෙන ඡායාව ගන්න පේන ස්වභාවය විතරයි. ගැහුවොත් වීදුරු කුඩුවේ මිසක ඒ රූපෙට වදීද? පේන විතරයි. ඒ විදිහමයි මේ රූප කියන්නේ. ඇහැට පේන විදිහේ රූප තියෙනව නෙමෙයි. වතුරට පෙවුනා ආල්ලන්න කියලා අත දැමුත් වතුරේ අත හැපෙනවා මිසක පේන දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේ ඇහැට පේනවා කියන එකත් ඇහැට පේන්න පුළුවන්. නමුත් අපි ආල්ලන්න කියලා ගියොත් භෞතික ධාතු කියලා භෞතික වශයෙන් තියෙන පට ව්‍යාපෝ තේජෝ වායු කියන ටික අහු වෙනව මිසක මේ පේන වස්තු අහු වෙන්නේ නැහැ. ධාතුව කියන්නේ කොතෙන්ද කියන්නේ මට ඒකයි ප්‍රශ්නේ. අපි මේ ධාතුව කියලා හඳුනාගත්ත තැන වැරදුනොත් වැරදි. එහෙම දකින්න නැති දේවල් නෙමේ ධාතුව කියන්නේ. චක්කු ධාතු කියන්නේ ඇහැ නුවණින් දකින්න. රූප ධාතු කියනකොට ඇහැට පේන මට්ටම දකින්න රූප ධාතු කියලා. නොපෙනෙන මට්ටම එහෙම නෙමේ රූප ධාතු කියන්නේ. ඇහැට පෙනෙන මේ වර්ණ සටහන හැඩතල වලටයි රූප ධාතුව කියන්නේ. රූප ධාතුවේ අනිත්‍ය දකින්න ඕන. රූප ධාතුවේ මිරිඟුව තියෙන තැන ජලය වගේ පෙනෙන ටිකයි රූප ධාතුව. රූප ධාතුවේ අනිත්‍ය දකින්න. මොකද උතනයි තණ්හාව ඇති කළ දුවවන්න පුළුවන් අපිට. මිරිඟුව දිහා දකිනකොට මිරිඟු ස්වභාවයට කියන්න එපා ධාතුව කියලා, රූප ධාතු කියලා. ඒක ඇහැට පේන්නේ නැහැ නුවණින් දත් යුක්තා. මෙහෙම බලනකොට ජලය වගේ පේන ස්වභාවය තියෙනවනේ. ඒ ජලය වගේ පෙන්නන පෙනෙන එකටයි රූප ධාතු කියන්නේ. ඒ වගේ මේ ඇහි මෙහෙම බලනකොට පේන සටහනටයි රූප ධාතු කියන්නේ. ඒ රූප ධාතුයි අනිත්‍ය දකින්න. එතකොට රූප ධාතුයේ අනිත්‍යම දැක්කොත් තමයි දැකපු එක තියනවා කියලා හිතින්නේ. රූප ධාතුයි අනිත්‍ය දැක්කොත් දැකපු දේ නැති වෙනවා කියන එක හිතිනවා. ඒරද කිව්වේ. ඒ වගේ සද්ද ධාතු කියනකොටත් එහෙමයි. ආයතනයන්ට දැනගන්න පුළුවන් මට්ටම දකින්න හැම වෙලේම චක්කායතන දැනගන්න පුළුවන් මට්ටම රූප ධාතු. සෝතායතන දැනගන්න පුළුවන් මට්ටම දකින සද්ද ධාතු. ඒත නැතුව හම්බ නොවුණු සිවුන් සිවුන් තනක් කියලා දකින්න එපා. මේ විදිහට. ඒ ධාතුන්ගේ අනිත්‍ය දකින්නවා කියනකොට දකින්න දේ දැකීම පස්සේ ඉවර බව දකින්න. අහන දේ ඇහිමින් පස්සේ ඉවර බව දකින්න කියලායි මේ කියන්නේ. කිනේ කාරණාව තේරුම් ගන්න. ධාතු. ඈ?
අනිත්‍ය කියන්නේ
අනිත්‍ය. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. නැති වෙනවා. අනිත්‍ය. අනාත්මයි කියන්නේ හේතුන්ගෙන් හටගත්තා. හේතුන්ගෙන් හටගත්තා. ප්‍රත්‍යයෙන් හටගත්තා. තිබුණා නෙමෙයි, තියෙනව නෙමෙයි, කෙනෙක්ගේ නෙමෙයි, හේතුන්ගෙන් හටගත්තා. ඒ අනිත්‍ය වූ අනාත්ම වූ දේ මම මගේ කියලා උරුම වෙන තාක් මේකෙ නොමිදෙන තාක් දුක එනවා. පුද්ගල භාවයෙන් ගන්න තාක් දුක එනවා. මොන රූපෙද? ඇහැට අහුවෙන රූපයේ රූප ධාතුව. කනට අහුවෙන රූපයේ ශබ්ද ධාතුව. නාසයට අහුවෙන රූපයේ ගන්ධ ධාතුව. දිවට අහුවෙන රූපයේ රස ධාතුව. කයට අහුවෙන රූපයේ පොට්ටබ්බ ධාතුව. මනසට අහුවෙන රූපයේ ධම්ම ධාතුව. ඊට පස්සේ අටලොස් ධාතුවේම අනිත්‍ය දැක්විය යුතුයි. අටලොස් ධාතුව කියන්නේ ලෝකය. හිතින් යමක් සිහි කරනකොට සිහි කරන එක දකින්න මනෝ ධාතු, සිහි වෙන එක හිතට පේන එක දකින්න ධම්ම ධාතු කියලා. ගෙවල් දොරවල් කියලා අපිට පේන්නේ. හිතට පේන දේ සිතුවිලි කියලා කියන්නේ වේදනා සංඥා සංකාර. ස්වභාවයක්, හිතට පෙනෙන ස්වභාවයක්. ධර්ම ස්වභාවයක්. මේ ආයතන හැම එකකින්ම පංච උපාදානස්කන්ධ. එතන විතරක් නෙමේ. දකින වෙලාව, අහන වෙලාව, මේ හැම වෙලාවම ස්කන්ධ පංචකයක්. මනෝ ධාතුවයි ධම්ම ධාතුවයි කියන්නේ මනෝ කියලා කියන්නේ අරමුණු සිහි කරන හිතට. ඊට පස්සේ සිහි කරපු දේ දැනගන්න පුළුවන් අපිට. සිහි කෙරුවාම සිහි කරපු හිත පැත්තට කියනවා මනෝ කියලා, ඒ සිතින් සිහි වෙච්ච දෙයට කියනවා ධම්ම කියලා. gedara කියලා කියන්නකො. gedara කියලා ඒ හැඩ සටහන සිහි කරවන කොට අපි අතින් යමක් උඩ දාලා අතින් අල්ලනවා. එකම වස්තුවේ උඩ දාන්න සහ අල්ලන්න කියලා ධර්මතා දෙකක් ඉදිරිය තියෙන එක මාතේ. දෙහිගෙඩියක් කියන්නකෝ. දෙහිගෙඩියක් අරගෙන අතින් උඩ දැම්මා කියලා කියන්නේ අපි. ඒකම අහු වෙනකොට ඒ දෙහි gediyම අනිත් පැත්තට අපි කියන්නේ අල්ලනවා කියලා. උඩ දැම්ම කියන්නේ. ඒ අතිම කලාට කියන්නේ මොකද්ද? අල්ලනවා කියන්නේ. ඒ වගේ දෙහි gediy කුඩු දානවා වගේ මුලින් හිතින් අපි මොකද කරන්නේ? gedara කියලා අරමුණක් සිහි කරනවා. මොන දති? ඒ දෙහි gediyම අපහුව අල්ල ගන්නවා වගේ සිහි කරපු එකම අපි හිතින් දැනගන්නවා. එතකොට ධර්මාරම්මණයන් දැනගත්ත කියන දැනගන්න පැතර කියන විඥානය කියලා. මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලා කියනවා. හිතින්ම යමක් සිහි කළා හිතින්ම දැනගන්න. දැන් දැනගන්න පැත්තට ඒ හිතටම දැන් කියන්නේ මනෝ කියලා. සිහි කරනවා කියලා කියන්නේ. ඒ හිතටම දැන් හිතින්ම සිහි කළා. සිහි කරලා උපද්දපු එක ඒ හිතින්ම මේ හිතින් දැනගන්නකොට මේ හිත හඳුනන දැන් විඥානය කියලා. තේරුණාද කිව්වද? දැන් ගෙදර කියලා සිහි කරන්න පුළුවන් යම් හිතකින් තමයි සිහි කරන්නේ. සිහි කරන හිතට මනෝ කියනවා. ඒ හිත නිසා සිහි වෙච්ච සටහනට කියනවා ධම්ම කියලා. ඒ සටහන අල්ලගෙන නැවත සිතක් නූපන්නොත් ඔබතුමා දන්නේ නැහැ. එහෙමම අතහැරෙනවා. හිතෙන් සිහි කෙරුව අතහැරනවා. අර පිම්පම් බෝල ටික උඩ තිනව යනවා වගේ. නමුත් හිතෙන් සිහි කරනවා. සිහි කරපු එකම අල්ලගෙන තව සිතක් උපදිනකොට තමයි දන්නේ අපි. එතකොට තමයි මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං වෙලා තියෙන්නේ. එතකොට තමයි අපි දන්නේ. භවංග මට්ටම කියලා කියන්නේ අරමුණු සිහි කරනවා නිරුද්ධ වෙනවා. සිහි කරනවා නිරුද්ධ වෙනවා. සිහි කරපු එක අල්ලල සිත් උපදින්නේ නැහැ. එතකොට එතන ඉපද නැති වෙනවා. එතකොට මනස ධර්මාරම්මන දෙකයි. යම් වෙලාවක සිහි කරන දේම දැනගන්න සිත් උපදිනකොට අපි ඒව දන්නවා. එතකොට ධර්මත තුන හේතු කරගන්න. එතකොට මනෝපටිච්ච ධම්මේච නෑ ලෝකේ. ඔතනදී මනසින් ධර්මාරම්මන සිහි කළා ඒකම දැනගන්නවා කියන සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය සිද්ධියක් හැටියට නොදැක්කොත් අපිට හිතෙන්නේ කෙලෙසියක් ඉදන බහැර කෙනෙක් කියලා. ඔය සිද්ධිය සිද්ධිය හැටියට දැක්කොත් අපිට සිදුවෙච්ච ධර්මතාවය ගැන නුවණ දකලා බහැරට යන අදහස කැපෙනවා. මනසින් ධර්මාරම්මන සිහි කළයි දැනගන්නේ කියන සිද්ධියක් වෙනවා. ඒ ඌ සිද්ධිය ඌ විදිහට නොදකිනකොට නොදන්නාකම නිසා අම්මා සිහි වුණා, ගෙදර සිහි වුණා කියලා ආශ්‍රව වලට ගිහිලා තියෙනවා. අවිද්‍යාව නිසා ආශ්‍රව. මේ ඇත්ත ඇති හැටි නොදන්නකොට වැරද්දක් ඇති වෙලා ඔය තියෙනවා. ඊට පස්සේ ඇත්ත ඇති හැටි දන්නකොට මනසින් ධර්මාරමණ සිහි කළ දැනගන්නවා කියලා ඌදේ ඌ විදිහට දන්නකොට ආශ්‍රව නැහැ. වැරද්ද පෙන්වන්නේ නැහැ. ගෙදරක් සිහි වුණා, අම්මා සිහි වුණා කියලා පෙන්වන්නේ ධර්මතාවයේ සිත්ින් සිටින සිහි කළ දැනගත්තා. කියන කාරණා තමන් තුළම හටගන්නේ කුද්ද වෙනවා වෙනවා. ඒ අපිටනේ මම කියන්නේ මේක කරන්න ධර්මතාවය. අදනේ අපිට ඇත්ත වෙලා අපි බලන්නේ අපි තාම දක්ෂ නැති නිසානේ මේ 100ට මේ ඇත්තට හිතින් දක්ෂ නැතිකම අපේ තියෙන්නේ. නමුත් සිද්ධිය එකයි හරියටම ඉන්ද්‍රිය වැඩෙන්න ඕනේ කියලා හැම වෙලේම මම කියන්නේ. මේක වැඩිලා වැඩිලා එනකොට අපිට පුළුවන් වෙනවා ඒක ඇත්ත නොවීම බලන්න. දැන් අපි ඉන්ද්‍රිය වැඩෙන නිසා අපි අදක්ෂ නිසා මනසින් ධර්මාරම්මන සිහි කළ දැනගන්න සිද්ධිය උනාට පස්සේ අපි රැවටිලා ඒක තුලනේ ආය හදන්න යන්නේ. නමුත් අපි සිහිය ඉන්ද්‍රිය වැඩි කියන්නේ සිහි කරනකොටම හඳුනගන්න පුළුවන් මට්ටමට එනවා. එතකොට gedara කියලා පිළිගන්නේ නැතුව ධර්මාරම්මණයෙන් දැනගන්නවා කියනයි ඊගාවිත උපදින්නේ. ඒක gedara වෙන්නේ නැතුව ඒ විදිහට. මොකද්ද?
ධම්ම ධාතු රූප වේදනා සංඤ්ඤා සංඛාර
එහෙම ඉන්නේ. ධම්ම ධාතුව කියනකොට ධම්ම කියනකොට එකට ඒකේ තියෙනවා වේදනා සංඥා සංකාර කියලා. ධම්ම ආයතනය කියනකොට ධම්ම ධාතුව කියනකොට විඳින බවක් සිහි කරලා ධම්ම ආයතනය ඇදෙන්න පුළුවන්. හැබැයි විඳීම මුල් කරලා සිහි කරනකොට සංඥා සංකාර තියෙනවා. සංඥාව මුල් කරලා ධම්ම ආයතන උපදින්න පුළුවන්. එතකොට සංකාර වේදනා තියෙනවා. සංකාර සිහි කළ ධම්ම ආයතන උපදින්න පුළුවන්. එතකොට වේදනා සංඥා තියෙනවා. එක එක ස්කන්ධය ප්‍රකට ප්‍රකට දේ හිතින් සිහි කරන්න පුළුවන්. ධම්මායතනය කියන්නේ වේදනා සංඥා සංකාර තුනම එකට තියෙනවා.
වෙනම එන්නේ නැහැ.
වේදනා විතරක් තියෙන්නේ නැහැ. මේ චෛසික එකට තියෙන්නේ. එකටමයි තියෙන්නේ. කිසිම වෙලාවක තනිතනියම පවතින්නේ හෝ තනිතනියම ඉන්නේ හෝ නැහැ. අරමුණු කරනකොට හිතේ හිත අරමුණු කරන්න පුළුවන් තනියම. අරමුණු කළාට උපදින්නේ යා තනියම නෙමෙයි. එකට. විඥාන ධාතුවක් කියන්නේ දැනගන්න ස්වභාවයක් විතරයි. ආය දැනගත්න දේ කොහාටවත් අයිති නැහැ කියනවා. මොන දැන් විඥාන ධාතු කියනකොට එකක් නෙමෙයි. දර්ශනකුත්ති චක්කු විඥාන ධාතු. රූපයක් ඇති බව දැනගන්නවා. අහනකොට සෝත විඥාන ධාතු. ඒ විඥාන ධාතුව කිව්වහම එක රූපයක් කියලා තැනකින් ගන්න එපා. ඒ ආයතනයේ ධර්මතාවය දැනගන්න ස්වභාවය. රූපයක් තියෙනවා කියලා දැනගන්න ස්වභාවය හඳුනන චක්කු විඥාන ධාතු. සද්ද ඇති බව දැනගන්න බව සෝත විඥාන ධාතු. ඒ විදිහට. කාය විඥාන ධාතු. කාය විඥාන ධාතු.
ස්වාමීන් වහන්සේ සුළු වන්නේ වශයෙන් ඒ දැන ගැනීමයි. එහෙම නැත්නම් අපි විශාල ප්‍රමාණයක් යම් දෙයක් ගැන දැන ගැනීම ඒ කියන්නේ මතකයෙන් තියෙන එකයි. ඒ විශාල ප්‍රමාණයක් වශයෙන් මතක තියෙන එකත් ඒකත් විඥාන
ඔක්කොම එකයි. එකම විඥාණයට ගෝචරය අපමාන හෝ පරිත්ත වුණාට විඥාණය අපමාන පරිත්ත වෙන්නේ නැහැ. ගෝචර රූපේ සිවුම් හෝ ලොකු වෙන්න පුළුවන්. සිවුම් වුණත් ලොකු වුණත් මේ ගෝචරේ විඥාණය කියන එක එකමයි.
ඒක අපි ගැන කතා කරලා අපේ යම් දෙයක් මතක තියෙනවා ඒ විඥානේ නම් අපිට මතක කරගන්න
පුළුවන්.